භාවනා කරාද එහෙම දෙනවා.
ඒක
ලැබුණේ නෑ. මොනවා හරි ප්‍රශ්න ගැටළු එහෙම තියෙනවද දැනගන්න දෙයක්?
මෙච්චර කල් අපි බාහිර වස්තු හැටියට ගත්ත දේවල් අපි ස්කන්ධයන් පංචපාදන ස්කන්ධයන් නිසා අපි ඇති කරගත්ත සිතුවිලි කියලා තික හොඳ තේරුණා. නමුත් දැන් මට එතකොට එක අවස්ථාවක් මට ටිකක් ප්‍රශ්නයක් වුණා. දැන් පුංචි ළමෙක් හරිම ලස්සනට හිනා වෙනවා දැක්කහම දැන් මම රෙස්පොන්සිබිලිටි ගන්නවා. මම ඒක සුඛ වේදනාවක් හිත කරගත්තා, මම අත්හැර කරගත්තා, අසුභ දෙයක් මම සුභ කරගත්තා, අනිත්‍ය දෙයක් නිත්‍ය කරගත්තා කියලා මම රෙස්පොන්සිබිලිටි ගන්නවා. මට තේරෙනවා ඒක රැද්ද. නමුත් සම්හස එතන කෙනෙක් ඉඳන hina වුණා තමයි කියලා හිතෙනවා.
ඔව් දැන් එහෙම සාමාන්‍යයෙන් ඒක අපි කවුරුත් තාම මේ සීක ප්‍රතිපදාව කියන්නේ කියන්නේ අපි මේ තාම හිටමනවානේ. හිටමනකොට මේ කොහොම පෙනීම පුදුමයක් නෙමෙයි. මොකද අද අපේ මානසික මට්ටම තියෙන්නේ තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියන මානසික මට්ටමක ඉන්න අපිට එහෙම පේනවා කියන එක පුදුමයක් නෑ. එහෙම නොපෙනෙනවා නම් තමයි අපි පුදුම වෙන්නේ. නොපෙනෙනවා නම් එයා අනිවාර්යයෙන් මේක ජීවිතයේ මේ ඥාන දර්ශනේ තමන්ගේ ජීවිතේ කරගත්ත කෙනෙක්. නැතිනම් රහත් වෙලා කියන්නේ අන්න ඒ වගේ ඥාන දර්ශනයක් ජීවිතේ බවට පත් වෙච්ච කෙනෙකුට. ඉතින් හික්මෙන කෙනෙක් විදිහට සේක ප්‍රතිපදාව නැතිනම් හික්මෙන කෙනෙක් විදිහට අපිට කොහොමද දෙවෙනි පාරට තමයි දැන් අරමුණක් ආවට පස්සේ ඊට පස්සේ අපි දෙවෙනි පාරට තමයි ඒ ගැන ආපහු හිතන්නේ. හිතලා තමයි ඒක හදාගන්නේ. දැන් අරමුණක් ආවට පස්සේ තියෙන බවට හම්බෙච්ච අරමුණ අපි ඒ විදිහට හැම වෙලේම විදර්ශනා නුවණකින් දකින්න පුරුදු වෙන්න ඕනේ. ඒ යම් රූපයක් අපිට ඒ විදිහට තියෙනවමයි කියන දේ හිතට ආවහම ඒකේ තිබුණ එතන තියෙන ඇත්තම යථාර්ථය මොකද්ද කියලා බලන්න ඒක ඒ අදහස තියෙනවමයි කියන අදහස නැති වෙනකම්ම වෙනෙහි කරන්න. මොකද කොයි වෙලාවකවත් අපේ හිතට දෙන්න හොඳ නෑ. භවනා කරනකොට ඒ තියෙන දෙයක් පෙනුනා කියන මට්ටමේ ඉන්න දෙන්න හොඳ නෑ.
මට ඒක තේරෙනවා ස්වාමීනි. එහෙම කරන්න හොඳ නෑ කියලා තේරෙනවා.
එතකොට මේ ඒක තමයි අපි හික්මනවා කියලා කියන්නේ. එතකොට කොයි වෙලාවකවත් දැන් අපේ හිතට වැරද්ද හැපිලම ඉඳලා තියෙන්නේ. ඒක නිසා ඒ වැරද්දෙන් මිදෙන විදියට හැම වෙලෙම අපි ඔප්පු කරලා පෙන්නලම තමයි නතර කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපිට තියෙන බවට ප්‍රමුණක් හම්බුනා. අපි හිතමු අපි දැන් සමතකමටහනක් වඩනවා. සමතකමටහනක් වඩනකොට අපේ හිත හැම වෙලෙම එකම අරමුණක තියෙන්නේ. මොනවා හරි අරමුණකට බැහැර අරමුණකට අපි හිතමු අපිට gedara තියෙනවා කියලා සිහිපත් වුණා. gedara ගැන සිහිපත් වුණා. එතකොට අපිට කෙටියෙන්ම ආපහු අපේ සමතකමටහනෙන් මිදිලා විදර්ශනාවට මේක අපේ අර හිත පිටට ගියපු අරමුණ ගැන අපේ විදර්ශනාවෙන් බලනවා. බලනකොට දැන් gedara මතක් වුණා. ඊට පස්සේ මම මතක් කරේ ඇත්තටම gedaraද? gedara කියන දේ මට කොයි වෙලාවයක් මතක් කරන්න බෑනේ. gedara කියන දේ හිතන්නේ නැතුව මම එහෙනම් හිතුවේ මගේම හිතේ තියෙන සංඥාවක්ම මෙනෙහි කරා නේද කියලා කෙටියෙන්ම හිතන්න පුළුවන් නම් හිතලා හිතට කෙටියෙන්ම හිතනකොට ඒත්තු ගැන්නේනවා නම් එහෙම ඒත්තු ගැන්නේ නැහැ නිකන් අපි මේක පුරුදු කරලා තිබුණේ නැතිනම්. ඉතින් අපි මේක බලලා තිබුණොත් තමයි අපිට කෙටියෙන්ම එහෙම හිතෙන්නේ. එහෙම හිතෙන්නේ නැත්තම් අපිට සිද්ධ වෙනවා තව ටිකක් රූපයේ පිරිසිදු දකින්න. රූපේ කඩකඩ බලන්න සිද්ධ වෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා එහෙනම් gedara කියලා මම මතක් කරේ එතන තියෙන දේද? එතන තියෙන යථා ස්වභාවය මොනවද? අපි හිතමු අපිට තේරෙන විදිහට අපි ගත්තොත් gadol ටිකද, වැලි ටිකද, sheet ටිකද, මේ කොයි ටිකද මම gedara කියලා දැන් මෙනෙහි කරේ. එහෙනම් මේ එකක් එකක්වත් gedara නෙමෙයි නම් එතන gedara කියලා තිබ්බ දෙයක් නෙමෙයිනේ මම මෙනෙහි කරේ. එහෙනම් මේ ටික ඔක්කොම එකතු වෙලා මගේ හිතට නේද ගේ කියලා සංඥාවක් ආවේ. gadola කියන තැනති ගයක් තියෙනවා නම් ගඩොල් කොහෙ තිබ්බත් ගේ තියෙන්න ඕනේ. ෂීට් කියන තැන ගේ නම් ෂීට් තියෙන හැම තැනම ගේ ගෙවල් තියෙන්න ඕනේ. නමුත් ෂීට් වෙනම ගල් වෙනම ගත්තහම වෙන වෙනම ගෙවල් තිබුණේ නැහැ. එහෙනම් මේ ද්‍රව්‍ය කාරණා ටික ගොඩ නැගුණාම හැමදාම මනසින් නේද මෙනෙහි කරගත්තේ කියලා අපි මේ විදිහට බලනවා. එතකොට එහෙම නැතිනම් ධාතු විදිහට හෝ බලනවා. මේ බලලා කොහොම හරි අපේ හිතට ඒත් අපි තියෙන බවට සිහිපත් කරලා නතර කරන්නේ නැහැ. කොහොම හරි හිතට ඒත්තු ගන්නෙන්න ඕනේ. එතන තියෙන යථාර්ථයේ සිද්ධිය තියෙන ඇත්තම ඇත්ත මොකද්ද? තියෙන දෙයක් මම දැනගත්ත නෙමෙයි, හිතේම පහළ වෙච්ච රූප සංඥාවකුයි දැනගත්තේ කියන දේ හිතට හොඳට ඒත්තු ගන්නෙනකන් ඒ අරමුණ හොඳට බලන. බලලා ආපහු අපේ සමතකමට අහන වඩනවා. ওই විදිහට අපිට අපේ මානසික මට්ටමෙන් අපිට ඉතින් අරමුණු වෙන්නේ එනකොට අපි ඉන්න භූමියේ මට්ටමෙන්.
සමහර දේවල් හරිම ලේසි ඉවත්
කරගන්න. සමහර දේවල් ලේසි, සමහර දේවල් අමාරුයි. දැන් අපි කිව්වොත් දැන් මේ මම කියලා හිතුනොත් අපිට මේ අරමුණ මම ඉන්නවා කියන මේ අරමුණ අයින් කරගන්න එක පහසු නෑ. අපි කොච්චර කිව්වත් මේ රූපේ පේනවා නෙමෙයි කියලා කෙනෙකුට සාධාරණව තර්ක කරන්න බෑද? පේනවා නෙමෙයි නම් මේ මගේ අත නෙමෙයිද කියලා අහන්න බෑද? අහන්න පුළුවන්. නමුත් කවදාවත් ඇහැට වර්ණ රූපයකින් තොරව දෙයක් ගෝචර වෙනවද? ඇහැට වර්ණ රූපයකින් තොරව දෙයක් ගෝචර වෙන්නේ නෑ. වර්ණ රූපයක් කියලා කියන්නේ මේ පේන වර්ණ ටික ගන්න පාට, පාට වලින් තොර දෙයක් ඇහැට ගෝචර වෙන්නේ නෑනේ. එහෙනම් මේ වර්ණ තුල තියනවද? අත්පය කියන ගතියක් වර්ණ තුල තියනවද? එහෙනම් කවදාවත් ඇහැට අත්පය පෙනිලා නෑනේ. ඇහැට පෙනිලා තියෙන්නේ වර්ණයේ විතරයි. වර්ණයේ පේන තැනක අපි නේද මේ අත්පය කියලා දෙයක් ගොඩනගාගෙන තියෙන්නේ. කවදාවත් ඇහැට අත්පය පෙනිලා නෑ කියලා ඔන්න ඔය විදිහට අපිට සිද්ධ වෙනවා. මේ හරියට කෙනෙකුට කියලා දෙනවා වගේ, උගන්වනවා වගේ අපේ හිතටම මේක උගන්වන්න. ඉතින් මේක මෙහෙම බලලා 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 මේ ඥාන දර්ශනේ නැතිනම් මේ දේ අපේ ජීවිතයේ බවට පත් වෙනකම්ම බලන්න වෙනවා. දැන් අපිට අද අවිද්‍යාව තමයි ජීවිතේ වෙලා තියෙන්නේ. අපි වැරද්දෙන් තමයි ලෝකේ බලන්නේ. මේක විද්‍යාවෙන් අපිට ගෙනල්ලා දෙන්න ඕනේ මට්ටමක් වෙනකන් අපිට වඩන්න. තව ප්‍රශ්න ගැටලු තියෙනවා?
ලෝකයේ හැම දෙයක්ම දිහා අපි බලනකොට මේව ස්කන්ධයක්, පංචස්කන්ධයක්, පංචස්කන්ධයක් කියන්නේ
එක.
ඒක බැලුවොත් එතකොට රූප කියලා නිමිති ගන්නෑ නේද?
ඔව්, නිමිති ගන්නෙ නෑ. නිමිති මේ ගන්න නැති වෙන අපි එහෙම බලන්න ඕනේ. එතකොට අර ඒක නිකන් වචනයකට විතරක් සීමා නොවි ඒකේ අර්ථයෙන්ම බලන්න ඕනේ. මේක මෙතන පවතින ස්කන්ධ ධර්මතාව ටිකක පැවැත්මක් විතරනේ කියලා. පේන දේ තියෙන දේ නෙමෙයි කියන්නේ. පේන දේ තියෙන දේ නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ මේ පවතින දේ කවදාවත් පේන්නේ නැහැ. කියන්නේ පවතින දේ පේන්නේ නැහැ කියලා කියන්නේ මේ රූපේ යථාර්ථය ගත්තොත් තියෙන මොකද්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුවක්. එතකොට සතර මහා ධාතුවේ තදගතිය අපිට දකින්න පුළුවන්ද? තදගතිය කවදාවත් දකින්න බැ. තදගතිය දකින්න පුළුවන් නම් අපිට මෙතන ඉඳලා කියන්න පුළුවන් එන්න ඕනේ අර බිත්තියේ තියෙන සුමට බව නැතිනම් ඒ ගතිය අපිට මේ දැනෙනවා වගේ කියන්න පුළුවන්කම තියෙනවා. තදගතිය කවදාවත් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ආපෝ ධාතුව දකින්න පුළුවන්ද? ඇලෙන, වැగిරෙන, ගලන, බැඳෙන ස්වභාවයේ දකින්න බැ. තේජෝ ධාතුව දිරා යන ස්වභාවයේ, දිරවන, තවන, පැසවන, උණුසුම දකින්න බෑ. මේ hama යන පින්බෙන, හැකිලෙන, චලනයේ වෙන ස්වභාවය දකින්න පුළුවන්ද? දකින්න බෑ. එතකොට මේ සතර මහා ධාතුෙන් තොරව දෙයක් රූපයේ තියනවද? ධාතුෙන් තොරව දෙයක් ඇත්තේ නෑ. ධාතු සතර මහා ධාතුව සහ මේ කෝප්පේ ගත්ත සතර මහා ධාතුව සහ ධාතුව නිසා විද්‍යමාන වන මේ වර්ණ රූපයක් තමයි තියෙන්නේ. එතකොට අපිට මේක සතර මහා ධාතුව දකින්නත් බෑ නම් අපේ චක්කු විඤ්ඤාණය නැතිනම් ඇහැට ගෝචර වෙන එකම ධර්මතාවය තමයි වර්ණ රූපය කියන දේ. එතකොට වර්ණ රූපයේ විතරක් ගෝචර වෙන තැනක අපි මේ රතු පාට කියලා ගත්තොත් මෙතන රතු පාට කියලා රතු පාට තුල කෝපයක් තිබුණාද? රතු පාට තුල කෝපේ තියෙනවා නම් නැතිනම් මේකේ තියෙන අනිත් වර්ණ තුල හරි කෝප්ප තියෙනවා නම් අපිට මේ පාට තියෙන තැන තැන්වල ඔක්කොම කෝප්ප කියන්න සිද්ධ වෙනවා. එහෙමනම් මේ වර්ණ තුල කවදාවත් කෝප්පේ තිබුණේ නැහැ. ඇහැට ගෝචර වුණේ වර්ණයක් විතරම. එතකොට අපිට කොහෙන්ද කෝප්පයයි කියලා දැනුමක් ආවේ? අපිට මේ කෝප්පේ තියෙනවා කියලා දැනුමක් ආවේ තියෙන දේ දැනගත්ත නෙමෙයි, අපේ හිතින්ම ඇති කරගත්ත සංඥාවක් දැනගත්ත දේ සිද්ධ වුණේ. අපි හිතාගෙන ඉන්නේ අපේ මට්ටමින් අපි කෝප්පේ දැනගත්ත කියලා, කෝප්පේ තියෙනවා කියන මට්ටමකිනුයි අපි හිතාගෙන ඉන්නේ. ඒකයි අපි මේ ආයතන ධර්මතාවයන් අවුලක් හදාගෙන ඉන්නේ. ආයතන අවුල් කරගෙන ඉන්නේ. ආයතන අවුල් කරගෙන කියලා කියන්නේ ඇස කන්න ආසය දිව ශරීරය කියන මේ ආයතන ටික ඔක්කොම එකකට එකක් එකකට එකක් ඇඳලා, සාමාන්‍ය උපමාවක් කියන්නේ රවුමට කණු හයක් ගහලා මේ කණු හයේ තියෙන එක කණුවේ තියෙන නූල් කෑල්ල අරගෙන තව කණුවක ගැට ගහනවා. අපිට අමුතුවෙන් මැද දැලක් වියන්න අවශ්‍ය වේද? අපිට අමුතුවෙන් මැද දැලක් වියන්න ඕනේ කරන්නේ නැහැ. මැද නිකම්ම දැලක් ඇති වෙලා ඉවරයි. මේ දැල ලිහන්න ඕනේ නම් අපිට කරන්න ඕනේ මොකද්ද? එක කණුවක තියෙන නූල තව එකකට ගැට ගහන්න නැතුව ඒ කණුවෙම ගැට ගැහුවොත් ලිහන්න වෙන අමුතුවෙන් දැලක් ඉතුරු වෙලා නෑ. ඒ වගේ අද අපි ආයතනයකින් එකකින් දකින දේ තව එකකට ගැට ගන්න එක තමයි කරන්නේ. බත් පිඟානක් අතට අරගෙන බත් පිඟාන කන අපි මේ පේන බත් ටික අතින් අල්ලනවා. පේන දේ අතට අරගෙන ඒක කනවා. එතකොට අපිට යම් රසයක් දැනෙනකොට ඒ රසය කොහේ තිබ්බ රසයක්ද? බත් පිඟානේ තියෙන මේ ව්‍යංජන බත් ටිකේ රසය තමයි අපි විඳින්නේ. එතකොට ආපහු අපි අත දාලා අර විඳින රසය ගන්න මොකද කරන්නේ? ආපහු අර විදිහ ව්‍යංජන ටිකක් බත් ටිකක් අරගෙන ආපහු කනවා. එතකොට සුවඳක් දැනෙනවා නම් කොහෙ තියෙන සුවඳද දැනෙන්නේ? මේ තියෙන බත් පිඟානේ, මේ කන, මේ විඳින බත් පිඟානේ සුවඳ තමයි අපි දැනගන්නේ. දැන් බලන්න අපිට අපේ මට්ටමට අද තියෙන දේ අල්ලන්න පුළුවන්කම තියෙනවා. අල්ලන දේ බලන්න පුළුවන්කම තියෙනවා. තියෙන දේ ගඳ සුවඳ දැනගන්න පුළුවන්කම තියෙනවා. ගඳ සුවඳ දැනෙන දේ රස බලන්න පුළුවන්කම තියෙනවා. නමුත් කවදාවත් තියෙන දේ අල්ල, ඒ කියන්නේ පේන දේ අල්ලන්න පුළුවන්කම තියෙනවද? වර්ණය අතට අහුවෙනවද? වර්ණ රූපේ කවදාවත් අතට අහුවෙන්නේ නැහැ. අතට අහුවෙනවා නම් අහුවෙන්නේ තද ගතිය, තද ස්වභාවයේ විතරයි. අතට වර්ණ රූපේ කියන දේ කවදාවත් තේරෙන්නේ නෑ. ඒ වගේ බත්තික හරි අපිට අහු වෙනවා නම් අහු වෙන්නේ එතන තද ස්වභාවය විතරයි. ඒක කවදාවත් අපිට විඳින රසයටවත් දැනෙන ගන්ධයටවත් කිසිම සම්බන්ධයක් ඇත්තේ නෑ. පේනවා කියන වර්ණය විඳින රසයට කිසිම සම්බන්ධයක් ඇත්තේ නෑ. එතකොට රස රූපය අපි අල්ලන දෙයටවත් පේන දෙයටවත් කිසිම සම්බන්ධයක් ඇත්තේ නෑ. නමුත් මේ එකකට එකක් එකකට එකක් සම්බන්ධ නැතිකොට අද අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ සම්පූර්ණම ඔක්කොම ආයතන ටික එකට ගැට ගැහිලා එකට එකතු වෙච්ච සිද්ධියක් හම්බෙලා තියෙනවා. දැන් අපිට ලෝකයේ තුල හම්බෙච්ච බත් පිඟානේ ලුණු මිරිස් වැඩි කියන්න පුළුවන්. දැන් අපිට ලෝකයේ තුල දුක එන එක නතර කරන්න බෑ. ලුණු වැඩි නම් ලුණු වැඩි දුක අපිට විඳින්න වෙනවා. මිරිස් වැඩි නම් මිරිස් වැඩි දුක අපිට විඳින්න වෙනවා. දැන් බත් පිඟානෙන් එන සැප දුක විඳින්න පුළුවන්කම තියෙනවා. දැන් බත් පිඟාන නැති වෙනකොට දුක එනවා කියන එක නතර කරන්න බෑ. ඇයි? අපිට තියෙන බත් පිඟානක් හම්බෙලා ඉවරයි ලෝක තුලින් ආයතන ඔක්කොගෙම පරිහරණය කරන්න පුළුවන්. ඒක නිසා මේ ඔක්කොම එකට ගැට ගහගෙන ඉන්න අපිට අන්තෝජතා බහිජතා කියලා ඇතුළතත් තවුල් පිටතත් තවුල් කරගත් අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ ඔක්කොම එකට එකක් ගැට ගහන්න එපා. මොකද කරන්න ඕනේ? මේ එකක් වෙන් වෙන්ව දකින්න. ඔක්කොම එකට කලවමේ දකින්න එපා. එක එක වෙන් වෙන්ව දකින්න. ඇහෙන දේ කවදාවත් පේන දේට ගැට ගහන්න එපා. පේන දේ ඇහෙන දේට ගැට ගහන්න එපා. මේ පේන දේ විඳින දේට ගැට ගහන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එතකොට මෙන්න මේ ආයතන අවුල එක එක ආයතනයකින් ඇහෙන් දකින දේ අනිත් ආයතනෙන් කවදාවත් ගෝචර වෙන්නේ නැහැ. එතකොට කවදාවත් මේ ආයතන ටික එකතු කරගෙන තමයි අපි අද සැප දුක් විඳින්නේ. සාර්ණා සුභාවක් කියන්නේ අපිට කෙනෙක් ඇවිල්ලා බයිනවනම් ඒ බැනුම අහලා තියෙන්නේ කවුද? බැනුම අපි හදාගෙන තමයි අපි බැනුම් අහලා තියෙන්නේ. නැත්තම් කෙනෙක් අපිට බැනලා නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? කෙනෙක් හොඳ කියනවා, බයිනවා සහ කියන කෙනේ තන තියෙන දේ බලන්න සද්ද රූපයක් තමයි අපි ළඟට ආවේ. සද්ද රූපයේ තුල තිබුණද බැනුම අපි නොදන්න භාෂාවකින් නොදන්න දෙයක් කෙනෙක් කිව්වොත් අපිට තේරෙයිද? තේරෙන්නේ නැහැනේ. ඒ කියන දේ සහ මේ කෙනෙක් ඇවිල්ලා බනින දේ අතර වෙනසක් තියෙයිද? කිසිම වෙනසක් නැහැ. එතකොට එහෙනම් මෙතන වෙනසක් තේරුණේ කොහෙන්ද අපිට? අපේ සංඥාවෙන් හිතේ මේ මේ ශබ්දේ එනකොට මෙහෙමයි කියලා අපි හිතාගන්න මේ දේ තුලින් තමයි අපි අද සැප දුක් විඳේ. කොහෙන්ද එහෙනම් ශබ්දයෙන් සැප දුක් විඳේ? ශබ්දේ කියන දේ අපි හිතාගන්න මේ මන ආයතනයේ සද්දායතනයේ දෙකම එකට ගැට ගහලා නෙමෙයිද අද අපි කෙනෙක්ගෙන් බැනුම් ඇහුවේ? අපි බැනුම් ඇහුවේ අපිම හිතාගෙන. අපිම බැනුම කියන දේ හදාගෙන තමයි අපි බැනුම අහලා තියෙන්නේ. නැතිනම් කෙනෙක් බැනලා නෙමෙයි අපිම බැනුම හදාගෙන තමයි බැනුම අහලා තියෙන්නේ. බැනුම තිබිලා තියෙන්නේ කොහෙද? අපි ළඟයි බැනුම තිබිලා තියෙන්නේ. නැතිනම් කෙනෙක් බැනලා නෙමෙයි. ඒ වගේ අපිට මේ ආයතන ධර්මතාව ටික තියෙනකන් ලෝකෙන් බැනුම් අහන්න පුළුවන්, ගුටි කන්න පුළුවන්. ආයතන ධර්මතාව ටික එකට ගැට ගැහෙනකන් අපිට මේ ලෝකෙන් එන සැප දුක් විඳින්න පුළුවන්. අර සරියුත්තරන් වහන්සේ හරි ප්‍රසිද්ධයිලු මේ ඉවසනවා කියලා. හරියට ඉවසීම ඉවසනවා සරියුත්තරන් වහන්සේ කියලා මේ බොහෝම ප්‍රසිද්ධයි. ඉතින් දවසක් සරියුත්තරන් වහන්සේ පින්නපාතේ වඩිනකොට බමුණෙක් කල්පනා කරනවා මේක ඇත්තද කියලා විමසලා බලන්න ඕනේ කියලා පිටට හයියෙන් පාරක් ගහනවා. ගහනකොට තරුණහ හැරිලවක් බලන්නේ ඉස්සරහට පින්නපාතේ වඩිනවා. බමුණ කල්පනා කරනවා අනිවාර්යෙන්ම මම ලොකු බරපතල අකුසලයක් සිද්ධ කරගත්තේ. මෙච්චර ඉවසන උත්තමයන් අහසිනාවකට මම ගැහුවා කියලා දුවගෙන ගිහිල්ලා වඳිනවා. ඇඳලා කියනවා ස්වාමීනි මට සමාවෙන්න. සරුත්තරුණාසේ අහනවා ඇයි ඔබ සමාව ගන්නෙ? එතකොට කියනවා ස්වාමීනි මම ඔබ වහන්සේට මෙහෙම පහරක් ගැහුවා. ඊට පස්සේ හා නුඹ ඉබඳු වරදක් කළා නම් නුඹට සමාව දෙනවා කියලා. එතකොට මෙතන බලන්න සරුත්තරුණාහන්සේට ගැහුවා. ගැහුවට උන්වහන්සේට ගහපු කෙනෙක් හිටියේ නැහැ. කයෙන් යම් වේදනාව අද අපිටයි ගහන කෙනෙක් ඉන්නේ. ගහන කෙනෙක් ඉන්නේ අද අපිට. ඇයි මේ මෙතන ආයතනයයි මේ පොට්ටබ්බ ආයතනය සහ පේනවා කියන මේ ආයතන දෙක අපි එකට ගැට ගහලා අපි පුද්ගලයෙක් ගැහුවා කියන තැනකින් සැප දුක් විඳිනවා. සරියුත්තරන් වහන්සේ ආයතන ධර්ම පිළිසින දැකලා ඉවරයි. කෙනෙක් ගැහුවා පුද්ගලයෙක් ගැහුවා කියන තැනකින් සැප දුක් විඳින්න යන්නේ නැහැ. ස්පර්ශයක් වුණා නම් ස්පර්ශය එතනින් ඉවරයි. එතකොට තෙරුන් වහන්සේට අඳුම තරමේ කය වේදනාව, පිටේ වේදනාවක්, අතපය වේදනාවක්වත් නැහැ. ඇයි පිටේ වේදනාවක් නැත්තේ? අතපය තිබ්බොත් තමයි අතේ වේදනාව තියෙන්නේ. පිටක් තිබුණොත් තමයි පිටේ වේදනාව තියෙන්නේ. පිටකුත් නැත්නම් අතපයක් නැත්නම් වේදනාවක් තියෙද? ඒවල වේදනාවක් නැහැ. එතකොට අපි වේදනාව කියන දේ විඳලා තියෙන්නේ කොහෙන්ද? හිතින් විතරයි අපි වේදනාව කියන දේ දැනෙලා තියෙන්නේ කොහෙටද? හිතට. එතනම ඇති වෙලා එතනම නැති වෙන ධර්මතාවයක් උන්වහන්සේට හම්බේ විතර කවදාවත් අතේ වේදනාවක් කකුල වේදනාවක් හම්බෙන්නේ නැහැ. ඉතින් පිටට පාරක් හයියෙන් ගැහුවට පස්සේ තෙරුණහන්සේට හැරිලා බලන්න දෙයක් නැහැ. හිතේම ඇති වෙන ධර්මතාවයේ බලලා එහෙම වඩින එක විතරයි තිබුණේ. කවුද ගැහුවේ කියලා බලන්න දෙයක් නැහැ. අද අපිට මදුරු එක් කරනකොට අපේ යතට අග්ගාලා එතෙන් ගිහිල්ලා මදුරුව මරලත් ඉවරයි. ඇයි අපේ මානසික මට්ටම ලෝකයේ තුල ආයතන ගැට ගැහෙන මානසික මට්ටමක්. අතපය තියෙනවා. තියෙන අතපය අල්ලන්න පුළුවන්. දැනෙන වේදනාව දැනෙන තැන අපිට අල්ලන්න පුළුවන්. ඒ පුළුවන් වෙනකන් අපි මේ ලෝකෙන් සැප දුක් විඳිනවා කියන එක නතර වෙන්නේ නැහැ. ලෝකේ අනිත්‍ය වෙනකොට අපිට ඒ දේවල් නැති වෙන දුක විඳින්න වෙනවා. ඇයි තියෙන දේනේ? තියෙන දේ නැති වෙනකොට දුක එනවා. ඒක කවදාවත් නැති කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක නිසා තමයි මේ ආයතන පිළිසිඳ දකින්න ආයතන ටික මේ එකට ගැට ගහගෙන ඉන්න, එකට අවුල් කරගෙන ඉන්න ටික එකට දකින්න එපා, වෙන් වෙන්ව දකින්න. මේ සලායතන නිරෝධය නිවනයි. මේ සලායතන නිරෝධයක් දකින්න කියලා අපිට පෙන්වුවේ අන්න ඔය කාරණාව නිසා. එතකොට පැහැදිලිද මහත්තයා? දැන් පේන තියෙන දේ නෙමෙයි අපි දකින්නේ. අපිට හිතෙන්නෙම එහෙමනම් නෑ කෙනෙකුට සාධාරණව තර්ක කරන්න පුළුවන් මේ එහෙනම් තියෙන දේ නෙමෙයිද පේන්නේ කියලා. නමුත් අද අපේ අවිද්‍යා මානසික මට්ටමයි, අවිද්‍යාවත් එක්ක ගියපු මානසික මට්ටම සහ මේ දේම විද්‍යාවෙන් පෙන්නකොට ඒ සම්පූර්ණ දෙකක්. අපිට හීනින්වත් මෙහෙම හිතුනොත් තමයි අපි පුදුම වෙන්න ඕනේ. ඇයි අපිට පුරුදු කරලම තියෙන්නේ, පේන ධර්මතාවයෙන් වෙලා තියෙන්නේ මේ විදිහේ දෙයක්. ඇයි අද අපිට අරමුණ ගෙනල්ලා දෙන්නේම අවිද්‍යාවෙන්? තියෙන බවට ගෙනල්ලා දෙන්නේම අවිද්‍යාවෙන්. මෙන්න තියෙන රූපයක් බලන්න පුළුවන් කියලා අපිට මේ අරමුණ ගෙනල්ලා දෙන්නේම අවිද්‍යාවෙන්. ඒ කියන්නේ අද අපිට රූපය බලන්න පුළුවන්. කවදාවත් රූප බලන්න පුළුවන්ද? රූප දැනගන්න පුළුවන්ද බලද්ද? කවදාවත් රූප දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ, බලන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඇයි? ඇහැට රූප බලන්න පුළුවන් නම් මලමිනියටත් රූප බලන්න පුළුවන් නේද? මලමිනියටත් ඇහැ තියෙනවා. ඇහැට කවදාවත් රූප බලන්න පුළුවන් කම නැහැ. රූපේ බලනවා කියලා කියන්නේ කොතෙන්ද අපි? රූපේ බලනවා කියලා අපි ඔප්පු කරන්නේ මේ පෙනුමට සාපේක්ෂව නේද? පේන දෙයට සාපේක්ෂව තමයි අපි එයාට ඇහැ තියෙනවා කියලා කියන්නේ. පේනවා කියලා කියන්නේ මේ පේන දෙයට සාපේක්ෂව. පේන දෙය නැත්තම් එයාට ඇහැ තියෙනවා කියන්න පුළුවන්ද? එයාට ඇහැ නැහැ. ඒකයි රහතන් වහන්සේට ඇහැ නැති කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ. ඇහැ නැති කරන්න. එතකොට ඇහැ නැති කරන්න කියන්නේ මේ ඇහැ ගලවලා දාන්න කියන එකද? නෑ, ඇහැ නැති කරන්න කියන්නේ මෙන්න මේ වගේ ලොකු ඥාන දර්ශනයකින්. කොහොමද ඇහැ නැති කරන්නේ? මේ පේන දේ තුළ තියෙන මේ යථාර්ථය දිහා හොඳට බලන්න. රූපයක් තිබුණොත් රූපයක් තියනවා කියන මානසික මට්ටමට සාපේක්ෂව ඇහැ තියනවා කියලා අපිට මෙහි කියන්න වෙන්නේ. ඇහැ තියනවා කියලා අපි ඔප්පු කරන දේ මොකද්ද? රූප පේනවා කියන එක තුලින් තමයි අපි ඇහැ තියනවා කියලා ඔප්පු කරන්නේ. මේ පින්නතුන් මෙතන ඉන්න හිටියා කියලා දේ ඔප්පු කරන්න තියෙන හොඳම සාක්ෂිය මොකද්ද? අහවලත් හිටියා කියලා වටපිටාව කියන එක නේද? අපට පරිසරය කියන එක තමයි ඔප්පු කරන්න තියෙන මෙතන ඉන්නවා හිටියා කියන්න තියෙන හොඳම සාක්ෂිය. ඉන්න බව කියන එක නෙමෙයි, මේ වටපිටාව කියන එකයි අපි කරන්නේ. අහවල් තැනට ගිහිල්ලා තියනවාද ඔහු එතන මෙහෙම මෙහෙම දේවල් තියෙනවා කියලා අපි කියන්නේ. අපි හැම වෙලේම කොතන හරි හිටියා කියන එකට තියෙන හොඳම සාක්ෂිය අපේ වටපිටාව කියන එක. ඒ වගේ අපිට මේ හැම වෙලාවෙම රූපයක් පේනවා කියන එකට අපිට මේ පෙනීමට සාපේක්ෂව තමයි මෙතන ඇහැ තියෙනවා කියන දේ කියන්නේ. එතකොට මේ පේන දේ නැත්තම් පේන දේ කවදාවත් හිතට ගෝචර වෙන දෙයක්ද? පේන දේ කවදාවත් මේ දකින දේ හිතට ගෝචර වෙන දෙයක් නෙමෙයි. හිතින් දැනගන්නේ රූප සංඥාවක් විතරමයි. කවදාවත් රූපේ හිතින් දැනගන්නේ නෑ. රූපේ මේ පේනවා කියන දෙයට උපකාර වෙන්නේ චක්කු විඥාණයට ගෝචර වෙන මාත්‍රේ විතරමයි. චක්කු විඥාණයට මේ වර්ණ රූපේ චක්කු විඥාණයට ගෝචර වෙන ටික විතරමයි රූපේ අපිට උපකාර වෙන්නේ. ඒකයි මේ රහතන් වහන්සේට චලංග සමන්නාගේ උපේක්ෂාවක් තියෙනවා කියලා කියන්නේ. චලංග සමන්නාගේ උපේක්ෂා මේ ආයතන හයේම උපේක්ෂාව. ඒක තමයි අපිටත් තියෙන ඇත්ත. නමුත් අපිට මේ උපේක්ෂාව පවතින්නේ නැහැ. ඇයි? අපි මේ තියෙන දේ බලන්න ආපහු බහැරට අත දාන හින්දා, බහැරට ඔළුව දාන හින්දා අපිට මේ උපේක්ෂාව නැහැ. රහතන් වහන්සේ මේ ආයතන හයේම උපේක්ෂයි. කවදාවත් බය වෙන අරමුණු, දුක හිතෙන අරමුණු මේකෙන් ඉන්නේ. මේ හැම අරමුණකම උපේක්ෂයි. මේ අරමුණු වල තියෙන ඇත්තම ඇත්ත තමයි උපේක්ෂා සහගත ස්වභාවය. චක්ක විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන වගේ මේ ඔක්කොම උපේක්ෂා සහගත දේවල්. එතකොට උපේක්ෂා සහගත දේ එතන චක්කු විඥාණය ඉපදිලා නැති වුණාට පස්සේ අපි මනෝවිඥාණයෙන්නේ චක්කු විඥාණයෙන් ගෙනල්ලා දීපු මේක දැනගන්නේ කොහෙන්ද? මොවිලෙන්? මනෝවිඥාණය. හිතෙන් තමයි මේ දේ අපි අරමුණු කරලා දැනගන්නේ. අපි කවදාවත් දැකලත් නැති, අහලත් නැති දෙයක් අපි ඉස්සරහට ආවොත් අපිට දැනගන්න පුළුවන් මේ අහවල දෙය කියලා? දැනගන්න නැහැ. ඇයි? අපේ හිතේ නිමිති අනුනිමිති ඇත්තේ නෑ. ආශ්‍රව නෑ ඒ පිළිබඳව මේ අහවල් දෙයි කියලා. දෙවැනි දවසෙත් ආවොත් එදාට හිතන්න බෑද ඊයේ දැකපු දේ අදත් දැක්ක කියලා? අපිට එදාට හිතන්න අපි ළඟ නිමිති තියෙනවා මේන් ඊයේ දැකපු දේ අදත් දැක්කයි කියලා. ඇයි එහෙම තියෙන්නේ? අද අපි රූපේ පිරිසිදු දැක්කේ නෑ. අද අපි දැක්කේ නෑ අපි රූපයක් දැක්ක නෙමෙයි, අපේ තියෙන සංඥා මාත්‍රයක්ම දැනගත්ත කියන මට්ටමකින් අපේ ජීවිතේ මේ මට්ටමකට සීමා වුණේ නෑ. ඊයේ පෙනිච්ච අරමුණේ අපි රැවටුණා. ඒක නිසා අපිට ඊළඟ දවසෙත් ඒ රූපේ බලන්න පුළුවන් හේතු ටික අපි ළඟ තියාගත්තා. අන්න ඒ හේතු තියාගන්න නිසාමයි අපිට උප්පත්තියක් පිණිස යන්න අපි ළඟ හේතු ටික තියෙනවා කියලා කියන්නේ. දැන් මේ පිණසුන්ට ආපු ගෙදර තියෙනවනේ. ගෙදරක ඉඳලා නිමෙතෙන්ට ආවේ. ඒ ගෙදර තියෙන බව නිසාමනේ අදහසට ගෙදෙට්ට යන්නේ. ඒ වගේම තමයි උප්පත්තියකට යනකොට අපිට තියෙන බවට හම්බෙන මේ අරමුණ නිසාම අපි උප්පත්තියකට යන නතර කරන්න බෑ. අපිට බැහැරක් තියෙනවා කියලා යම් දැනීමක් තියෙනවා නම් ඒ තියෙන තාක් උප්පත්තියකට යනවා කියන දේ නතර වෙන්නේ නෑ. මම අනිවාර්යෙන් යනවාමයි.
එමත something එක කාර්යයක් දැන් මගේ ළමයෙක්ව වෙන කාර්යයක් පුංචි දරුවෙක්ව දැක්කහම ඉස්සරලා ඉතින් ගිලන්න හිතනවා යගේ ලස්සන හොයනවා බලනවා එහෙම වෙනවනේ වෙනවා. දැන් ළමයෙක්ව දැක්කහම එකපාරට හිතේට අල්ලන්න බැහැ. ඉතින්නේ අද සැකෙල්ලක් නේ මේක පුදු වෙන දෙයක් මේක පාටනේ. අපි ආහාරයෙන් අරගෙන හැදිච්ච දෙයක් ඒ වගේ මෙනෙහි කෙරෙනවා මේ සාමාන්‍ය ජීවිතේ. මට ඒක යාළුවෙක් මට කිව්වා එහෙම දැන් මේක මට සැකලක් වගේ හිතන්න හිතන්න එපා ඒක භයානක දෙයක් කියලා. මොකද ද්වේෂය එන්න පුළුවන් කියලා. හැබැයි මං හිතනවා ද්වේෂය එන්න බෑ. අනුකම්පාව මට එන්නේ මොකද අනුකම්පාවක් කියන්නේ දැන් මමත් මේ රැවටිලා නෙමෙයි ගමන යන්නේ සංසාරයේ මේ දුක නිසා විඳින්නේ. ඒ වගේම ඒක රෝගයක් නේද? මේක නිකන් ලෙඩක් මේ හොය හොය මොනාද යන්නේ. ඒ වගේ මම හිතන මමත් මේ රැවටිලා වගේ නෙමෙයි මේ පුංචි දඩුවත් රැවටිලා මේ එන්නේ මෙහෙම කියලා මට එහෙම හිතෙනවා. ඒක නරකද එහෙම හිතේ වෙනකම්
මම අනිවාර්යෙන් අපි එහෙම ඇලෙන අරමුණකදී අපි අනිවාර්යෙන් ඒ විදිහට බලන්න ඕනේ. මොකද ද්වේෂය කියලා කියන්නේ අපි ඒකෙන් ගන්න ප්‍රතිඵලය අකමැත්තක් නම් දැන් අපිට සමහර අය හැමෝම දැන් මේ විදිහට කිව්වහම මේ අය සාමාන්‍ය ජීවිතයේදී එදිනෙදා ජීවිතයේදී පටිගිය උපදව ගන්නවා අරමුණක් දිහා බලලා මේ තරහ උපදව ගන්න විදිහට මෙනෙහි කරනවා. මේ කරදරයක් මෙහෙමයි කියලා මෙනෙහි කළා ඊට පස්සේ මෙතන තියෙන කෙස්ලොම් නියදත් ටිකක් කියලිවල බලලා අකමැත්ත සහ තරහව උපදව ගන්නවා. නමුත් අපි මෙහෙම බලන්නේ අකමැත්ත සහ තරහ උපදව ගන්න නෙමෙයි, අපි මෙතන තියෙන යථාර්ථය බලන්නයි මේ ටික මේව කරන්නේ. එතකොට අපි තරහක් උපදව ගන්නත් අපිට පුද්ගලයෙක් ඉඳලා තියෙන්න ඕනේ. පුද්ගල භාවයක හිටියොත් තමයි අපිට තරහක් කියන දේ ඇති වෙන්නේ. තරහ ගන්න කෙනෙක් නැත්තම් කෙනෙක් නැති වෙන විදිහට නම් අපි මෙනෙහි කරන්නේ. තරහ ගන්න කෙනෙක් නැති වෙන විදිහට නම් මෙනෙහි කරන්නේ. එහෙනම් තරහට හේතු තියෙනවද? තරහට හේතු නැහැ. මොකද තරහ ගන්න අපිට පුද්ගලයෙක් නැහැ. අපි හැමදාම පුද්ගලයෙක් ඉන්නවා කියන තැන නැති වෙන විදිහටයි මේක බලන්න ඕනේ. අපි කෙස්ලොම් නියද සම්මස්නහර කියලා හරි බලන්නේ මෙතන ළමයෙක් ඉන්නවා කියන මේ අපේ තියෙන වැරදි මානසික මට්ටම නැති කරගන්නනේ. කෙස් ටික ළමයාද, හැම ළමයාද, නියපුතු ළමයාද, මේ කොටස් කොටස් කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු කියන මේ එක එක කොටසක් අරගෙන බලන මේ එකක් තුලවත් ළමයා කියන රූපේ නැහැ. එක කොටසක්වත් ළමයා නෙමෙයි. එහෙනම් මේ වෙන්වෙන්ව හම්බුණු කොටස් ටිකක ළමයා කියලා රූපයක් හම්බුනේ මගේ හිතින් උපදවාගත්ත දෙයක් නේද කියලා අපි මෙතන තියෙන යථාර්ථය බලන්නයි මේක ගත්තේ. අපිට අන්තිමේටම ද්වේෂයක් ඇති කරලා තියෙනවා නම් මේ ප්‍රතිපදාවෙන් ඇති වැඩක් නැහැ. ඒක නිසා ද්වේෂයක් ඇති කර ඇතිවීමකට පුද්ගලයෙක් නැත්තම් තරහට භාජනය වෙන්නත් කෙනෙක් නැති වෙන විදිහට නම් අපි හිතලා තියෙන තරහට ඉඩක් නැහැ. අනිවාර්යෙන් අපි ඒ විදිහට ඒක ළමෙක් හෝ වේවා ගහක් ගලක් හෝ වේවා මේ හැම අරමුණකම අපි ඇත්ත දකින්න ඕනේ. හැම අරමුණකම මෙනෙහි කරන්න ඕනේ. සිහිය පවත්වන්න ඕනේ.
ද්වේෂයක් මතුවෙන්නේ නැත්නම් එහෙම මෙනෙහි කරන එක තමයි.
කමක් නෑ, ඒක වරදක් නෙමෙයි.
ස්වාමීන් වහන්සේ මේ සතිපහර මහරහතන් වහන්සේගේ ඉවසීමේ ගුණය ගැන ඒකටම සම්බන්ධ කරලා දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාණ්ඩ කිට්ටු අවස්ථාවලදී ගොඩක් අවස්ථාවලදී මේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරා මේ මට පාසයි පැන් ගෙනල්ලා දෙන්න අසුනක් පණවන්න. එතකොට මේ වේදනාව පිළිබඳව සංඥා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඒක මේ කොහොමද ඒ පිළිබඳව කන්ට
එතකොට දැන් අපි බලමු තව කස්සප බොජ්ජංග මොග්ගල්ලාන බොජ්ජංග චුද්දකට බොජ්ජංග ඔය බොජ්ජංග පිරිත් අරගෙන බලන්න ඒ හැම එකම ඉවසන්න බෑ යකින්න බෑ වේදනාව වැඩි මෙහෙම කියලා කියන මොකද ස්කන්ධ දුක කියන දේ කවදාවත් නැති වෙන්නේ නෑ රහතන් වහන්සේ අර පැහැදිලි කරන්නේ නිවන කියන එක කොටස් දෙකකට බෙදෙනවා සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ නිබ්බාන කියලා. එතකොට උපදිශේෂයක්වත් නැති වෙන්න පිරුණම් පාන්නේ අපි මැරෙනවා කියන්නේ ඒ මට්ටමින් උපදිශේෂයක්වත් නැති ක්ලේශ උපදි ටික ඔක්කොම නැති කරලා ජීවත් වෙනවා පුරාණ කරුණ ප්‍රත්‍යයෙන් හටගත්ත මේ ස්කන්ධ ටිකේ පැවැත්ම සිද්ධ වෙනවා. ස්කන්ධ ටිකේ පැවැත්ම සිද්ධ වෙනකොට ස්කන්ධ දුකකට ස්කන්ධ දුකක් තියෙනවා නම් ඒ දුක දැනෙනවා. ඒ දුක දැනෙන්නේ නැතුව නෙමෙයි. එතකොට ඒ දුක දැනෙනකොටත් ඒක අතේ වේදනාව කකුල වේදනාව වෙලා නැහැ. එතකොට මට පිපාසයි කියලා කියන්න පුළුවන්. එතකොට පුළුවන් ලෝකේ අපි ලෝකෙත් එක්ක කටයුතු කරනකොට සිහිනුවණින්ම ලෝකෙ කටයුතු කරනවා මිසක බුදුරජාණන් වහන්සේ අපි අද කකුල වේදනාව අතේ වේදනාව කියන්නේ මෙතන ඇත්ත දකින්න මට්ටමින් නෙමෙයි. අපි සම්පූර්ණම පුද්ගලත්වයේ තුල ඉඳගෙන තමයි මට පිපාසයි කියන මට්ටමින් තමයි කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පිපාසයි කියනකොට අපි පිපාසයි කියන මට්ටම තුල ඉඳලා නෙමෙයි කියන්නේ. මොකද අපි අද දකින්න මේ වැරදි සහගත දෘෂ්ටියයි බුදුරජාණන් වහන්සේගේ විද්‍යාව මූලික කරගත් දර්ශනේ අපේ අවිද්‍යාව මූලික කරගත් දර්ශනේ සම්පූර්ණම දෙකක්. එතකොට බුදුරජාණන් වහන්සේත් මොම් වගේ කියන වචන දේශනා කරනවා. වචන තුලින් ලෝකේ අපිට මේක හොයන්න බෑ. අපිට හොයන්න වෙන්නේ එයාගේ ඥාන දර්ශනය තුලින්. මොකද ලෝකෝත්තර වචන කියලා වචන ඇත්තේ නෑ. ලෝකෝත්තර වචන ලෝකෝත්තර භූමියට පත් උනත් අපිට කටයුතු කරන්න වෙන්නේ සම්මත ලෝකේ සම්මත වචන ටිකක් එක. එතකොට අපිට මම මගේ කියන කතාව නොකිය වැඩ කටයුතු කරනවා කියන දෙයක් වෙන්නේ නැහැ. නමුත් එතන වචනය තුල නෙමෙයි වැදගත් වෙන්නේ වචනේ කියන අදහස තුලයි වැදගත්කම තියෙන්නේ. අපි අද මම මගේ කියලා මට ලෙඩ වෙනවා කියලා අද අපි ලෙඩවීමේ දුක දකින්නේ කොහොමද? පුද්ගලයෙකුට එන දුකක් විදිහට. අපිට දුක හම්බෙනවා පුද්ගලයෙකුට එන දුකක්. අද ඒකයි අපේ දුක අපි දකින්නේ වැරදි විදිහට. ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරා දුක කියන දේ ධර්මතාවයක් ඇති. නමුත් අද අපිට හම්බෙන්නේ දුක කියන දේ පුද්ගලයේගේ දුක. මම ලෙඩ වෙන එක දුකයි. පුද්ගලයේගේ මරණයට පත් වෙන එක දුකයි. පුද්ගලයේක් මහලු වෙන එක දුකයි. අද අපිට දුක කියන දේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ මේ ඔක්කොම පුද්ගලයේගෙන් පුද්ගලයේකට ලැබෙන දුකක් හැටියට අපි දුක කියන දේ දැකලා තියෙන්නේ පුද්ගලත්වයේ. ඒකයි අපි දුක දැක්ක නෙමෙයි කියලා කියන්නේ. එතකොට සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කෙටියෙන්ම කියනවනම් ස්කන්ධ ධර්මතා පහ දුකයි කියන තැනකින් තමයි බුදුරජාණන් වහන්සේගේ මානසික මට්ටම පවතින්නේ. එතකොට ඒ මට්ටමේදී සම්මත වචන විවහාර කරාට උන්වහන්සේගේ නුවණ තියෙන්නේ අර මට්ටමකට ගැඹුරින්. අපි කතා කරන විදිහටම ලෝකෙ තුල කතා කරනවා. නමුත් ඥාන දර්ශනේ වෙනම එකක්.
රහතන් වහන්සේ වුණත්
එහෙමයි. දැන් අපිට රහතන් වහන්සේ පින්දපාත යනවා වෙන්න පුළුවන්. නමුත් රහතන් වහන්සේට ඒක පින්දපාත යෑමක් නෙමෙයි. අපිට රහතන් වහන්සේ රූප බලනවා කියලා අපි කියන්න පුළුවන්. අපේ මට්ටමට රහතන් වහන්සේ රූප බලනවා වුණාට රහතන් වහන්සේගේ පැත්තට සාපේක්ෂව කවදාවත් රූප බලලා නැහැ. ඒකනේ අපරියාපන්න භූමියේ කබලින්කාහාරයවත් නැහැ කියලා කියන්නේ. අපරියාපන්න භූමියේ රහතන් වහන්සේට කබලින්කාහාරයවත් නැහැ කියලා කියන්නේ. ඒයි කබලින්කාහාරය පෙන්වන්න වෙන්නේ රූපේට නම් රූපේ දුරු කරපු කෙනාට කොහොමද කබලින්ක ආහාරය පෙන්වන්නේ? රූපේ නැත්තම්. අද අපිට රහතන් වහන්සේ ආහාර ගන්නවා වුණාට රහතන් වහන්සේට ඒක ආහාරයක් වෙලා නැහැ. හරි සියුම් කාරණාවක් ඔතන තියෙන්නේ. රහතන් වහන්සේට ඒක ආහාරයක් වෙලා නැහැ. රහතන් වහන්සේ ආහාරයෙන් මිදිලා. ආහාරයෙන් සහ කබලින්ක ආහාරයෙන් රූපයෙන් මිදිලා කියන්නේ කබලින් රූපේට ප්‍රත්‍යවේච්ච කබලින්ක ආහාරයෙන්ුත් මිදිලානේ. එතකොට රහතන් වහන්සේ එතනිනුත් මිදිලා. එතකොට සම්පූර්ණම රූපයෙන් මිදිච්ච කෙනාට කබලින්කාහාරය පෙන්වන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි අද රහතන් වහන්සේට කබලින්කාහාරය නැහැ කියපු ගමන් අපිට පේන්නේ නේද එහෙනම් රහතන් වහන්සේ බත් පාන් කවුරුන් වැටවන්දන්නේ නැද්ද කියලා අහන්න පුළුවන්. ඒක අපිට කබලින්කාහාරයක් වුණාට අපිට රූපේ වුණාට රහතන් වහන්සේට ඒක රූපය වෙලා නැහැ. ඒක කියන්නේ අපේ පැත්තෙන් නෙමෙයි රහතන් මේ අපරියාපන්න භූමිය කබලින්කාහාරය නැහැ කියන අපරියාපන්න භූමිය පැත්තෙන් නැත්නම් රහතන් වහන්සේගේ පැත්තෙන් තමයි ඒ විදිහට කියන්නේ.
ඒ චන්ද්‍රාගය සම්පූර්ණයෙන්ම නැති නිසානේ ස්වාමීන් වහන්සේ ඒ එක කබලින්කාර ආහාරය පිළිබඳව චන්ද්‍රාගය සම්පූර්ණයෙන්ම දුරු කළ නිසානේද නැත්නම් දැන් අපි සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ විශාකාව අනේ පින්ද සිටුමා කියලා අර නාමිකව කතා කරා නමුත්
ඒක දැන් අපි හිතමු දැන් කියනවනම් දැන් උදාහරණයක් ස්වාමීන් වහන්සේ කියන උදාහරණයක් දැන් අපි හිතමු කණ්ණාඩියක් ඉස්සරහට අපි ගිහිල්ලා කණ්ණාඩියේ පවුඩර් ගන්න නැත්තේයි අපි මූණේ ගහච්ච ගන්නේ පවුඩර් ටික අපි වැරදිලාවත් ගන්නවද කණ්ණාඩියේ අපි වැරදිලාවත් ගන්නෙ නැහැ ඇයි අපිට නුවණ තියෙනවා අපිට දැකීම තියෙනවා ඒ මට්ටමේ අපිට හොඳට එළඹ සිටි නුවණක් තියෙනවා කණ්ණාඩියේ පේනකොට මේ පුද්ගලයාත්තේ මෙහෙ තියෙන්නේ කියලා ඒක නිසා අපි මෙහෙ පවුඩර් ගන්නවා පේන දේ පවුඩර් ගන්න යන්නේ නැහැ බුදුරජාණන් වහන්සේට වැරදිලාවත් රූපේ එළියේ තියෙනවා කියලා හිතෙන්නේ නැහැ බහැර තියෙනවා කියලා බහැර පුද්ගලත්වයෙන් රූපයක් හම්බෙන්නේ නැහැ අපේ අපි කණ්ණාඩියේ පවුඩර් ගන්න නැති අපේ මානසික මට්ටම වගේම බුදුරජාණන් වහන්සේගේ මානසික මට්ටම නැත්නම් රහතන් වහන්සේගේ මානසික මට්ටමක් තියෙන්නේ කවදාවත් එළියෙන් රූප හම්බෙන්නේ නැති මානසික මට්ටමක් වැරදිලාවත් හිතෙන්නේ නැහැ මෙතන මිනිස්සෙක් ඉන්නවා නේද කියලා නමුත් සම්මත ලෝකේ කටයුතු කරන්න පුළුවන් සම්මත ලෝකේ කටයුතු කරන නුවණ ඒ විදිහටම තියෙනවා. නමුත් ඒ කටයුතු කරනකොට අපි වගේ අවිද්‍යාවෙන් යුක්තව නෙමෙයි කටයුතු කරන්නේ. අර විදිහට විද්‍යාවෙන් යුක්තවමයි ඒ කටයුතු ටික කරන්නේ.
සම්හංසයෙන් දැන් පරමාර්ථ ධර්මයේ බලනකොට එනවා ඇසේ ප්‍රසාදයට අර විඥාන පැතිකන අර ක්‍රියාත්මක කරනවා නේ. ඒ වගේම දැන් සමහරක් කියනවා සිතිවිලි එනක මෙමරි එක මතක් වීම එන්නේ මනසේ ප්‍රසාදයට විඥාන පහ ගන්නවා කියලා මට ඒ ටික තේරුම් ගන්න අමාරුකද මේ මනස කියන්නේ brain එක මාස්කේල පිටරයි නිසා මේක මට සමහර හිතෙනවා අපි මාස්කේල දැන් හැටයි කන තියෙන ප්‍රසාදින දැන් අපේ හද වස්තුවට ඒකද ඒකෙන් දෙන්නේ කියලා හිතන මට සමහර විට memory එක ඒකත් මාස්කේල තමයි හැබැයි
නේ දැන් මතකයේ කියන දේ හිත කියන දේට තියෙන තැනක් වෙන්නන්න පුළුවන්
සමහර
නෑ මොකද ඒකට කියන්න වෙන්නේ අපි හිතමු මව කුසට විඥානයේ පැමිණෙන වෙලාවේදී එතන තියෙන ඒ රූප කලාප ටිකේ හදවතක් හෝ මලයක් හෝ පෙන්වන්න පුළුවන්. එච්චර ගොරෝසු මට්ටම මේ සියුම් මට්ටමකට තමයි විඥානය බැසගන්නේ. එතකොට එතන මොල කෑලි මේ හදවත් කෑලි තිබුණේ නැහැ. එතකොට විඥානය පැවතුනේ නැද්ද? විඥානය පැවතුනා. එතකොට ඇයි එහෙම වුනේ? අතන අර ධර්මතාව ටික අවශ්‍ය නැහැ මොලේ හදවත කියන දේ විඥාණයට අවශ්‍ය මේ විඥාණය කියන දේ එතන ඇති වෙච්ච අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකෙන් සකස් කරපු ආයතන ටික තමයි අද මේ තියෙන ටික. එතකොට අපිට හිත පවතිනවා කියලා කියන්න වෙන්නෙම අපි හිතමු ඇහත් එක්ක අපි චක්කු විඥාණයෙන් යම් අරමුණක් දැනගන්නවා කියලා. එතකොට හිත කියන දේ චක්කු විඥාණය ආරම්භය ඒ ආයතන ආරම්භය පවතිනවා. එතකොට අපිට ජීවත් වෙනවා පුද්ගලය කියලා අපි කතා කරනවා නම් හිත කියලා කියනවා නම් කියන්න වෙන්නේ චක්කු විඤ්ඤාණ අවස්ථාවට විතරමයි. කනෙන් ශබ්දයක් අහනවා නම් ඒ සුළු අවස්ථාව විතරමයි. ස්පර්ශය දැනගන්නවා නම් ඒ දැනගන්න අවස්ථාව, ඒ ඇසුරු කරන අවස්ථාව විතරයි. මනසින් අරමුණක් දැනගන්නවා නම් ඒ අවස්ථාව විතරමයි හිත කියලා කියන්න වෙන්නේ. නැතිනම් තියෙන තැනක් නෙමෙයි ඒ අවස්ථාවට හටගන්න තැන අනුව හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක් විතරයි. නැතිනම් දෙයක් ඇසුරු කරන දෙයක් තියෙනවා කියලා කියන්න වෙනවා නම් අපිට තියෙන දෙයක් වෙන්න ඕනේ ඇසුරු කරන්න නම්. කවදාවත් හිත කියන දේ තියෙන දෙයක් නෙමෙයි. ඒකනේ පෙර නැතුවම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා කියලා කියන්නේ අන්න ඔය කාරණාව නිසා.
උපගතමෙන් දෙලා තියෙන සතරමා ධාතු රුස්මින් කියලා කියනවලු. එතකොට දැන් ධම්මයතන පරිහරණ රූප තියෙනවනේ. ජීවිතින්ද රූපේ, ස්ත්‍රී රූපේ, පුරුෂ රූපේ වගේ දේවල්. ඒවා එහෙම කොහොමද තේරුම් ගන්නේ සතරමා ධාතුත් එක්ක සම්බන්ධ කරලා?
ඒවා සතරමා ධාතුත් එක්ක සම්බන්ධ කරලා කියන්නේ ඒවා සතරමා ධාතුවකට විඥානීය බැස ගැනීම නිසා විද්‍යමාන වන රූප ටිකක් තමයි. ඒ දේව නැතිනම් සතර මහා ධාතුවේ පැවැත්මක් නැතිනම් අපිට එතන ඉන්ද්‍රී රූපයක් කුරිසින්ද්‍රී රූපයක් පෙන්වන්න පුළුවන්ද? සතර මහා ධාතුවේ පැවැත්ම නැත්නම් ඒ රූපේ පැවැත්මක් වෙන්නේ නැහැ. ධාතුවේ පැවැත්ම නැතිනම් ඒ දේ පැවැත්ම ඒක නිසා ධාතුවත් උපස්තම්භක වෙනවා ඒ දේ පැවැත්මට. ඒක නිසා ඒ අනුසාරයෙන් තමයි අපිට දැනගන්න වෙන්නේ.
ක්‍රියාංගෙන් වගේ තමයි.
ඔව් ඒ කියන්නේ ධාතුව නැතිනම් අපිට ස්ත්‍රීන්ද්‍රී රූපය පුරුෂින්ද්‍රී රූපය ධාතුව නැතිනම් පෙන්වන්න බෑනේ. දැන් ස්ත්‍රීන්ද්‍රී රූපේ පුරුෂින්ද්‍රී රූපේ ලක්ෂණය තමයි රූප කලාප ටික මේ විදිහට සකස් කරන ස්ත්‍රියක් විදිහට පුරුෂයෙක් විදිහට මේ විදිහට ඒ රූපේ සකස් කරන ඒ ගති ස්වභාවය තමයි ස්ත්‍රීන්ද්‍රී රූපේ ඉත්ත්‍රී රූපේ පුරුෂින්ද්‍රී රූපේ කියලා කියන්නේ. එතකොට මේ ධාතුව නැතිනම් සතර මහා ධාතු නැතිනම් අපිට පෙන්වන්න පුළුවන් දිට්ඨින්දි රූපය පුරුෂින්දි රූපය. ධාතු නැත්තම් පෙන්වන්න බෑ. ඒක නිසායි උපාදාය රූපේ මේ ධාතු නිසා විද්දිමාන වෙන දේවල්. ඒවත් මේ ධාතු නිසාම තමයි අපිට විද්දිමාන වෙනවා කියලා කියන්න වෙන්නේ. නැතිනම් දැන් වර්ණ රූපේ වුණත් ධාතු නැත්තම් පැවැත්මක් පෙන්වන්න බෑනේ. ධාතු විසිරිලා නම් ධාතු නැතිනම් අපිට එතන විද්දිමාන වෙන්නේ නෑ. ඒක නිසාමයි සතර මහා ධාතුව ධාතු නිසා අනිත් රූප ටික විද්දිමාන වෙන්නේ. පෙර සංඥාවක් කියන්නේ අපි හිතමු ප්‍රතිසන්දි සිතේ ඇති වෙන ලක්ෂණ ටිකට අනුව තමයි ආයතන ටික අපි සකස් කරගන්නේ. එතකොට ඒ එන කර්ම නිමිත්ත නැතිනම් ඒ සංඥාව මේ ඇහක් නැති නැතිනම් ඇහ කන්නාසී දිව ශරීරය හදන විදිහේ ශක්ති සම්පන්න අවස්ථාවක් වුණොත් ඒ ආයතන ටික හදනවා. ඒ කර්ම නිමිත්ත තියෙන්නේ ඇහැ නැති කරන්න නම් ඇහැ නැතුව රූපේ හදනවා. ඒකේ තියෙන ඒ හිතේ තියෙන ලක්ෂණ ටිකට අනුව තමයි රූපේ සකස් කරන්නේ. දැන් මේ බීජේරි තියෙන්නේ මේක අතු විති නැතුව පොල් ගහක් වගේ හදනවද? එහෙම නැත්නම් නුගැටේක වගේ මේක අතු විති බෙදිලා යන ගතිය තියෙනවද කියන ගති ස්වභාවය තියෙන්නේ කොහෙද? බීජය තුල. එතකොට ඒ බීජයේ තුල තියෙන ඒ ස්වභාවය අනුව තමයි ඒක අතු විති බෙදිලා යන ගහක් බවට පත් වෙන්නේ. නැතිනම් අතු බෙදෙන්නේ නැතුව ඉහළට යන ස්වභාවය තියෙන්නේ ඒ බීජයේ තුල. ඒ වගේ අර විඥානයේ බැස ගන්න ඒ සිත තුල තමයි තියෙන්නේ මේ රූපය සකස් කරන්නේ කොහොමද? ආයතන ටික සකස් කරන්නේ කොහොමද කියන ඒ ගති ස්වභාවය තියෙන්නේ ඒ සිත තුල. ඒ ගති ටිකට අනුව තමයි එයා ආයතන ටික සකස් කරගන්නේ.
තමාස දැන් අපි දැනට කියපේ වගේ නෙවෙයි. දැන් උභාස දැන් කියපේ කිදී අනිත් අපි දැනෙමි බුදුදහම කියන්නේම පටිච්ච සමුප්පාදයක්මනේ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න සහ අනිත් එක දැන් සමිනන් සිකවන අර අවිද්‍යාව, කර්මය, ආහාර හතන්හාව, ඒක ඒ හේතු වලින් ඇති වෙන ඵලය කියන්නේ ඉන්ද්‍රියන් හයද මට පොඩ්ඩක් පැහැදිලි.
අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර, එතකොට ඔකටම තව තියෙනවා නිබ්බත්ති ලක්ෂණ නොදකීම කියලා කාරණාව. ඔන්න ඔය කාරණා ටික නිසාමයි රූපයක් කියලා දෙයක් මේ නැතිනම් කෙනෙක් පුද්ගලයේ මේ විද්‍යමාන වෙන්නේ. ඒ කියන්නේ පෙර අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන ලක්ෂණ ආහාර ටික නිසා තමයි මෞපුසකට විඥාන වශයෙන් පැමිණෙන්නේ. ඇයි අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? රූපේ තියෙන බවට හම්බෙන දෙයම නැතිනම් බහැර ලෝකයේ ඇති බවට හම්බෙන දෙයම අවිද්‍යාව. එතකොට කර්මය. එතකොට නිමිත්ත කියලා කියන්නේ එතනදි මම වගේ කියලා ඒ දැඩිව උපාදානය කරගන්න, ග්‍රහණය කරගන්න ගතිය, තණ්හාව. එතකොට ආහාර කියලා කියන්නේ එතනේ රූපේට ලැබෙන ආහාර ටික. නිබ්බති ලක්ෂණ නොදකීම මේ කියන ලක්ෂණ ටික, ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක් ඇති වෙන නැති වෙන ධර්මතාවයක් හම්බෙන්නේ නැතුව එයාට මේ gedi pitimම මෙහෙම රූපයක් තියනවා කියලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විඳින රූප ශබ්ද ගන්ධ රස තුලින් සැප දුක් විඳින තියෙන මානසික මට්ටමක් හම් වෙනවා කියන මෙන්න මේ කාරණා ටික නිසා තමයි මෞකසකට විඥානයගේ පැමිණීම සිද්ධ වෙන්නේ. එතකොට ඔය කාරණා ටික නිසා ඔය කාරණා ටික තුලින් තමයි ඊට පස්සේ මේ ආයතන හයක් හදලා මේ රූපේ සකස් වෙන්නේ. එතකොට ඒ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර ප්‍රත්‍යයෙන් තමයි මේ රූපේට ප්‍රත්‍ය විදිහට පෙන්වන්න වෙන්නේ. පෙර අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන මේ ටික ඇහැට හේතුව හැටියට පෙන්වන්න මොකද්ද? අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර ටික. එතකොට රූපේට පෙන්වන්නේ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර. ඇයි ඇහැට සාපේක්ෂවනේ අපි හැම වෙලෙම රූපය කියලා දෙයක් පෙන්වන්නේ? ඇහැ තියෙනවා කියන්නේ ඇහැට සාපේක්ෂව ඇහැ තියෙනවා කියන්නේ හේතුව මොකද්ද? මම ඉස්සෙල්ල කිව්වේ රූපේ. එතකොට රූපේට පෙන්වන්න වෙන්නේ ඇහැට තියෙන හේතු ටිකම නෙමෙයි. අද අපි රූපේ විඳිනවා කියන මට්ටමට අපිට රූපේට හේතු විදිහට පෙන්වන්න වෙන්නේ මේ ඇහැට තිබ්බ හේතු ටිකමයි පෙන්වන්න වෙන්නේ. එතකොට මේ ආයතන ටික සකස් කරන්න හේතුව වෙලා තියෙන අවිද්‍යා කර්ම තණ්හා ආහාර සහ නිබ්බති ලක්ෂණ නොදකීම කියන මෙන්න මේ කාරණා ටික තමයි. ඒ කියන්නේ උදේවැය කියලා කියන්නේ ඇතිවීම සහ නැතිවීම කියන කාරණාව. එතකොට ඔක දැන් ස්වාමීන් වහන්සේ දී කරපු දේශනාවම මේ උදේවැය ඥානයේ සම්බන්ධව තමයි. ඒ කියන්නේ ඇතිවීම සහ පංච උපාදානස්කන්ධයක් ඇති වෙන්නේ කොහොමද, නැති වෙන්නේ කොහොමද කියන ওই කාරණා ටිකම තමයි අපි මේ එක 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 පරියායන්ගෙන් විස්තර කරත් කොහෙන් ගියත් මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය කියන කාරණාව තමයි විස්තර කරන්නේ. ආයතන ටික පිරිසිදු දකින්න කිව්වත් ওই කාරණාමයි විස්තර කරන්නේ. නාම රූප දෙක වෙන් කරන්න කිව්වත් ওই කාරණාව තමයි විස්තර කරන්නේ. මේ කොහෙන් කිව්වත් ඔතන පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම බලන්න නැත්නම් උදේවැය බලන්න තැන තමයි කියන්නේ.
මේක ටිකක් ඇකඩමික හිතන්න තියෙන ප්‍රශ්නයක්. දැන් අපි පංච උපාදානස්කන්ධ කියලා වෙනම තියෙනවා. නාම කියනකොට අපි කියනවනේ පස්ස වේදනා සංඥා මනසිකාර කියලා.
පස්ස වේදනා සංඥා චේතනා එක
දෙකක්. ඒක මනසිකාර කියලා කියනවා. එතකොට ඒ දෙකේ පොඩ්ඩක් සම්බන්ධය.
කොහේද?
දැන් පංච උපාදානස්කන්ධ කියනකොට අපි
කියන්නේ එතකොට අම්මා එතන පස්ස වේදනා සංඥා චේතනා එකකට මනසිකාර කියන ජීවිතේ එකකට මනසිකාර කියන මෙතන මේ ධර්මතාව ටික පංචස්කන්ධයේ සංඛාරස්කන්ධයට අයිති වෙන කොටස් ටික. දැන් සංඛාරස්කන්ධයේ පංචස්කන්ධයේ රූපස්කන්ධයේ වේදනාස්කන්ධයේ සංඥාස්කන්ධයේ සංඛාරස්කන්ධයේ විඤ්ඤාණස්කන්ධයේ කියලා තියෙනවානේ. එතකොට සංඛාරස්කන්ධයේ තමයි චෛතසික 52ම අයිති වෙන්නේ සංස්කාරස්කන්ධයට. එතකොට ওই ටික සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා වෙන් කරලා පෙන්වන විදිහට එතකොට සංස්කාරස්කන්ධයට අයිති ධර්මතාව ටිකක් තමයි ඒ ධර්මතාව ටික.
අපි නාම කියලා
කියන්නේ. ඔව්. දැන් මේ සංඥා දැන් අපි හිතමු වේදනා චෛතසිකයක් නේ. වේදනාව කියන දේ චෛතසිකයක්. එතකොට ඒ දේ එතනදී පංච උපාදානස්කන්ධය කියනකොට ඒක වෙනම වේදනාව සහ සංඥාව කියන දේ වෙනම කියනවා. අනිත් 50ම අයිති තමයි සංස්කාරස්කන්ධයට. අනිත් 50ම මේ අයිති නැතිනම් 50ම නියෝජනය කරන්නේ සංස්කාරස්කන්ධය.
ඒකල
මානසිකාරයත් සංස්කාරයේම ලක්ෂණයක්.
මම නිකන් අද මාන්ත හිතාගෙන හිටියා. දැන් අපි අපි දැන් කියනවානේ මේ හිතන දේ තමයි අපි කර්මයක් හැටියට කරන්නේ කියලා ස්වාමීන් වහන්සේ. ඒ කිරීමට සම්බන්ධයි මානසිකාරය කියන්නේ.
නෑ, එතකොට අපි එතන දැන් අපි ඒක අරගෙන තියෙන ගොරෝසුම අපි සාමාන්‍ය ඕලාරිකම මට්ටමේ. නමුත් සංස්කාරය කියලා කියන්නේ මේ අරමුණක් පිරික්සන ගතිය. දැන් අපි හිතමු හඳුනන සංඥාව, දැන් මේකත් සාමාන්‍ය ඕලාරිකම මට්ටමේ මේ කියන්නේ. ඒ කියන්නේ අපි යම් සංඥාවක් හඳුනනවා නම් හඳුනන සංඥාව අපිට දැනගන්න විදිහක් නැහැනේ. අපි ළඟ දැනුමක් නැත්තම් ඒ සම්බන්ධව අපි ළඟ විස්තර ටිකක් නැතිනම් අපිට ඒ දේ දැනගන්න විදිහක් නැහැ. එතකොට ඒ දැනගන්න දැනුම කියන දේ හැම වෙලාවෙම දුන්නේ මේ සංස්කාරයෙන් තමයි නියෝජනය කරලා ඒ දැනුම ලබා දුන්නේ. එතකොට ඒ දැනුම කොහෙද තිබුණේ? මේ සංස්කාර ස්කන්ධය තුලින් තමයි ඒ දේ හැම වෙලාවෙම රූප සංඥාව. දැන් සංඥාව කියන මට්ටම දැන් අපි මේ කෝප්පකින් රූපය දකිනකොට එතකොට මේ හැඩය සහ මේ රතු පාට වර්ණ සංඥාවක් සංඥා මාත්‍රයක් විතරයි පැමිණෙන්නේ. එතකොට මේක කෝපයයි කියලා මේකට ආශ්‍රව මගින් අපිට දෙන දැනුම අරගෙන දෙන්නේ සංස්කාරස්කන්ධයෙන්. එතකොට ඕක ඇවිල්ලා බොහෝම මේ ඕලාරිකම මට්ටමෙන් ඔය කිව්වේ නැතිනම් අපි ඕක හිතනකොටම පංච උපාදානස්කන්ධ කෝටි ප්‍රකෝටි ගානක් ඇති වෙලා නැති වෙලා ඉවරයි ඕක කියන්න පුළුවන් කමක් තියෙන ඒතර මේ මට්ටමක් නෙමෙයි. එතකොට ඔතන ස්කන්ධ ධර්මතාවය කියන එක දැන් අපි මෙහෙම වටයක් බලලා මෙවසනු ස්කන්ධ ධර්මතාව කෝටි ප්‍රකෝටි ගානක් ඇති වෙලා නැති වෙලා ඉවරයි. එතකොට අපිට මේ ඔක්කොම එකට ගැට ගැහිලා තමයි මේ හම්බෙලා තියෙන ටක් ගාලා මේ කොටස් ටිකක්. දැන් අම්ම මම ඔතන ඉන්නකොට ඔතන ඉඳලා මම කියන දේත් අහගෙන මේ රූප මං ඉන්න දිහාත් බලාගෙන කියන දේත් අහගෙන මේ ඔතන ඉන්නවා. එතකොට බලන්න දැන් මේ අතරේ වෙනසක් හම්බෙලා තියෙනවද?
නැහැ.
වෙනසක් හම්බෙලා නෑ ඔක්කොම එකට ඒ තරම් වේවා. එතකොට මෙතන පංච උපාදානස්කන්ධ කීයක් ඇති වෙලා නැති වෙලා ඉවරද? එතකොට මේ කියන දේ තේරුම් ගන්නවා කියන දේ වෙනම දෙයක්, ඇහෙනවා කියන දේ ඇහෙන දේ දැනගන්නවා කියන දේ වෙනම දෙයක්, පේන දේ දැනගන්නවා කියන දේ වෙනම දෙයක්. එතකොට බලන්න මේ ඔක්කොම ටික අපිට හම්බෙලා තියෙන්නේ එකක් විදිහට. එතකොට ඒ දුවේ තුල නිසා තමයි අපිට පුද්ගලයෙක් නිර්මාණය වෙලා තියෙන්නේ. අපිට සැප දුක් විඳින පුද්ගලයෙක් නිර්මාණය වෙලා තියෙන්නේ ඒ දේ තුල. නැතිනම් ඒ අවස්ථාව ඇතුළ හිඩසක් හම්බුණා නම් අපිට කනට ඇහෙන ශබ්දේ එතනින් ඉවරයි. එතකොට මේ ඇහැට පේන දේ එතනින් ඉවරයි. මනසින් ඊළඟට ආරම්භ කරන දේ ඒක එතනින් ඉවරයි කියලා මේ ටික තුල හිඩසක් හම්බුණා නම් අපි කවදාවත් මේ ටික එකට ගැට ගන්නවද? එකට ගැට ගහන්නේ නෑ. අපිට මේ පුද්ගලයෙක්වත් හම්බෙන්නේ නෑ කතා කරන්න. ඇයි අපි අද පුද්ගලයා කෙනා කියලා කියන්නේ මොන වගේ සියුම් තැනකටද? ඇහැට රූපයක් ගැටෙනවා නම් ඒ ගැටෙනවා කියන රූප සංඥාව ගැටෙනවා කියන මට්ටමට විතරයි පුද්ගලයා කියලා අපිට කියන්න වෙන්නේ. කයට ස්පර්ශයක් ගැටෙනවා නම් ඒ ගැටෙන අවස්ථාවේ ඒක දැනගන්න මට්ටමට තමයි පුද්ගලයා කියලා කියන්න වෙන්නේ. මොකද හිත පවතින මේ වෙලාවේදී ඒ චූටි ස්වල්පේ අරමුණු කරගෙන. එතකොට ඒක ඉතුරු නැතුවම නැති වෙනවා. ඒකයි කෙනෙක් නෙමෙයි පුද්ගලයෙක් නෙමෙයි කියලා කියන්නේ. අන්න ඒ වගේ ගැඹුරු කාරණාවක් නිසා.
සන්නතනේ රූපයක් හරි ශබ්දයක් හරි ඒ ගන්ධයක් හරි ඒක අපි මේ සතර මහා භූත අනුව සහ ශුද්ධාෂ්ටකේ අනුව බලන හැටි පොඩ්ඩක් විස්තර කරලා දෙන්න.
එතකොට මේ ශබ්දයක් රූපයක් නම් අපිට මේ සතර මහා ධාතුව හැටියට අපි බලනකොට මේ අපි අද බලන්න පුරුදු වෙලා ඉන්නේ අපි හිතමු කෝපිකින් තමයි පටවේ අපෝතේජෝ වායෝ කියන ධාතු හතරක් තියෙනවා කියලා අපි මේ විදිහට තමයි අපි මේ කෝපේ මෙතන ධාතු හතර බලන්න කලින්ම අපි කෝපේ හම්බෙලා හම්බුණු කෝපේ කොච්චර ධාතු බැලුවත් අපිට කලම කෝපේ තිබිලා ඉවරයි. කල්ලාතුම මේසේ ගෙවල් දරවල් තිබිලා ඉවරයි. එහෙම බලන්නේ නැතුව මේක හොඳට අර්ථයකින් බලන්න කොහොමද මේ පටවේ අපෝතේජෝ වායෝ කියන සතර මහා ධාතුව තුල කොහොමද මනුෂ්‍ය බවක් හම්බුනේ කියන ප්‍රශ්නෙට උත්තරේ එන විදිහට රූපේ බලන්න පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන පඨවි ධාතුව මනුෂ්‍යය නෙමෙයි නම්. එතකොට ධාතුව කියනකොට හැම වෙලෙම ධාතුව දකින්න ඕනේ තියෙන දෙයක් විදිහට ගන්නෙ නැතුව පවතින දෙයක් විදිහට ගන්න ස්වභාවාර්ථයෙන් විතරක් ගන්න ඕනේ ධාතුව කියන දේ. ඒ කියන්නේ ධාතු කියන්නේම ස්වභාවාර්ථයෙන්. ස්වභාවය කියලා කියන පඨවි ධාතුව කියලා කියන්නේ මේ තද ගතිය. පිටි ස්පර්ශ වෙන මේ ගෑවෙන ගැටෙන ස්වභාවයේ තද ගතිය. එච්චරමයි පඨවි ස්වභාවයට අයිති. ඒකයි පඨවිය දකින්න බෑ කියලා කියන්නේ මේ ගෑවෙන ස්පර්ශ වෙන ගතිය දකින්න බැරි හින්දා. එතකොට ආපෝ ධාතුව කියලා කියන්නේ ගලන, වැగిරෙන, ඇලෙන, බැඳෙන ගතිය. එතකොට වතුර ටිකක් ගත්තොත් එහෙම ආපෝ ධාතුව පේනවා නෙමෙයි, වතුර වල ගලා යන ගතිය තියෙන්නේ. මේ වැగిරෙන ගතිය තියෙන්නේ. අනේ ගති ස්වභාවය තමයි ආපෝ ධාතුව කියලා තියෙන. පිටි ටිකකට වතුර ටිකක් දැම්ම මොකද වෙන්නේ? එකට කැට ගැහෙනවන්නේ නේද? ආන් ඒ වගේ පඨවි තේජෝ වායෝ කියන අනිත් ධාතු කොටස් තුන එකට ඇලිලා එකට බැඳිලා තියෙන්නේ ආපෝ ධාතුව නිසා. එතකොට තේජෝ ධාතුව කියලා කියන්නේ දිරවන, දිරායන, දවන, තවන, පැසවන ස්වභාවයට කියන මොකද්ද? තේජෝ ධාතුව කියලා. එතකොට මේ රූපයක් දිරන බවක්, දිරායන බවක්, පරණ වෙන බවක් තියෙනවනේ මේව පව තේජෝ ධාතුවේ ලක්ෂණේ. තේජෝ ධාතුවේ ස්වභාවය. වායෝ ධාතුව කියලා කියන්නේ සෙලවීම, පිම්බෙනවා, හැකිලෙනවා කියන, හමා යනවා කියන මේ ස්වභාවයේ මේ වායෝ ධාතුවේ තියෙන ලක්ෂණේ. එතකොට මේ රූපයක හැකිලෙන, රූපයක පිම්බෙන බව එහෙම දකින්න එපා. මේ ගතිය විතරයි, ස්වභාවයේ විතරයි. එතකොට මේ වගේ ස්වභාව ධර්මතා හතරක් ඇති තැනක අපි එතෙන්ට තමයි රූපයක් පණවන්නේ. ගියක් දොරක් කියලා පණවන්නේ මේ වගේ ස්වභාව ධර්මතා හතරක් ඇති තැනක කියලා අපි නුවණින් දකින්න ඕනේ. එතකොට මේ ස්වභාව ධර්මතා හතර නැතිනම් වර්ණ ගන්ධ රසෝජා කියලා මේ ධර්මතා ටික කොටස් හතරක් විද්‍යමාන වෙන්නේ නැහැ. වර්ණ ගන්ධ රසෝජා කියලා අපේ ආයතනයන්ට ගෝචර වෙන මට්ටමේ ටිකක් හම්බෙන්නෙම හැම වෙලෙම මේ සතර මහා ධාතුව නිසා. ඒක නිසා මේ ධාතුව නිසා අපිට හැම වෙලෙම මේ රූපයක් පේනවා කියලා අපි හැම වෙලෙම ධාතුව තියෙන තැනක අපේ මනසින් නේද රූපය කියලා දෙයක් අපි මෙනෙහි කරන්නේ. ඒ කියන්නේ පඨවි ධාතුව තුල තිබුණේ නැතිනම් ආපෝ ධාතුව තුල, තේජෝ ධාතුව, වායෝ ධාතුව තුල ගෙවල් දොරවල් බවක් තිබුණේ නැතිනම් gedara කියලා මම මෙනෙහි කරේ මොකද්ද? මේක කොටසක්වත් gedara නෙමෙයි නම් gedara කියලා මට දැනුමක් ආවේ කොහෙන්ද? මේ කොටස් ටික ඇත්ත නොදැකීම නිසා මගේ හිතේම ඇති වෙච්ච සංඥාවක් නේද gedara කියලා කියන්නේ. කියලා හැම වෙලෙම බැහැරින් දකින්න නැතුව, පේන දේ ඔස්සේ බැහැරට අත දාන්නේ නැතුව ඇතුළතින් දකින්න ඕනේ. එතකොට ඇතුළතින් දැකලා ඇතුළතම නැති වෙන බව දකින්න ඕනේ. දැන් අපි හිතමු අපිට ලංකාවේ ඉන්න කෙනෙක් ගැන හිතන්න පුළුවන්. අපි හිතන්නේ අපි කෙනා ගැන හිතුවා කියලානේ, පුද්ගලයා ගැන හිතුවා කියලානේ. එතකොට මේ පිනුත් හිතුවේ ඉඳගෙන ඉන්න කෙනෙක් ගැනද, හිටගෙන ඉන්න කෙනෙක් ගැනද, නිදාගෙන ඉන්න කෙනෙක් ගැනද, ඇවිදින කෙනෙක් ගැනද? සමහර විට ඇවිදින කෙනෙක් ගැන හිතුවනම් එයා මේ වෙලාවේ ඉඳගෙන ඉන්නත් පුළුවන්. අපිට කවදාවත් කෙනෙක් ගැන හිතන්න බැ. අපේ හිතේ තියෙන සංඥාව මට්ටම විතරයි හිතන්න පුළුවන්. අපේ හිතේ තියෙන රූප සංඥාව විතරමයි මෙනෙහි කරන්නේ. වෙන මොකක්වත් මෙනෙහි කරන්නේ නැහැ. ඉතින් අපි පුද්ගලයා ඉස්සරහට හම්බුනත් අපි දැනගන්නේ හිතේම පවතින සංඥාව මිසක පුද්ගලයාව දැනගන්නේ නැහැ කවදාවත්. මේ පුද්ගලයාව කවදාවත් දැනගන්නේ නැහැ. ඒක නිසා තමයි අපිට දන්න පුද්ගලයෝ සහ නොදන්න පුද්ගලයෝ කියලා ලෝකෙ විද්‍යමාන වෙන්නේ. පුද්ගලයා දැනගන්න පුළුවන් නම් අපිට මොනම විදිහ කෙනෙක් ආවත් මෙයා කවුද කියලා අපිට දැනගන්න පුළුවන් වෙනවා. නමුත් මේ පුද්ගලයා කියන තැන ඇත්තේ නැහැ, දැනගන්න ස්වභාවය ඇත්තේ නැහැ. හැම වෙලෙම මේ පුද්ගලයා කියන දේ ගෙනල්ලා දෙන ස්වභාවය තියෙන්නේ මේ පැත්තෙන්. ඒක නිසා තමයි අපි ළඟ දැනුම නැත්තම් කෙනා ගැන අපිට දැනගන්න බැරි වෙන්නේ මේ කෙනා කවුද කියලා. ඒක නිසා එයා ගැන හිතනවා කියලා අපි මේ දැනුමම සිහිපත් කරනවා කියලා දෙකෝයි විද්‍යමාන වෙන්නේ. අපි හිතන්නේ මේ කෙනා ගැන හිතුවා කියලා. එතකොට අන්න ඒ විදිහට හැම වෙලෙම අරමුණ ආවට පස්සේ ඒ අරමුණ තුළ තියෙන යථාර්ථය බලන විදිහට හැම වෙලෙම මෙනෙහි කරන්න.
සමහරවිට දැන් ඒක කරා කියන එක දැන් අර වේගයෙන් අර පැතිද ආපෝ තේජෝ ඒක කොහොමද දාස්සේ නේද වේගයෙන් ඇවිල්ලා මනසට ඇවිත් ග්‍රැවිටි සිනවස්සේ දැන් නැයි
ගුරුත්වාකර්ෂණ
ඒකෙන් මෙහෙම නිකන් එකතු වෙනවා වගේ නෑ සමහරවිට අර ග්‍රේට් පංච එකක් දැක්කන සමයේ ඒක දාසු කොට ඇවිල්ලා ආපෝ දාස්සේ නිකන් අර අල්ලගෙන ඇදිලා වගේ නේ වෙලා තියෙන්නේ. ඒ වගේ මහිතා අපේ මේ කෙස් ඩොමිනිය දත් ඔක්කොම අපි එහෙම ග්‍රැවිටි වලින් ඇවිල්ලා මෙහෙම බර වෙලා මෙතන නැත් අපි ඉදිරියට යන්න පුළන්නේ. මට නිකන් හිතා සාමාන්‍ය එහෙම නේද මොනේ
ඒද මේ අම අපි හැමදාම අර බැහැරට හිත තියෙන ගතිය අපි තුලින් අයින් වෙන්න ඕනේ. අපි රූපේ ගැන බැලුවත් අපි ඒ තියෙන රූපේ එහෙම කලාප විදිහට හරි සකස් වෙලා තියෙනවනේ කියන මානසික මට්ටමකට බලන්නේ නැතුව අපිට මේ ධාතුව කියලා හරි යමක් මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන්නේ කොහෙන්ද? සතර මහා ධාතුව කියලා හරි යමක් දැනගත්තා නම් දැනගත්ත හිතින් කියන මට්ටමට හැම වෙලේම බැහැර තියෙන රූපේක අනිත්‍ය බලනවට වැඩිය තියෙන රූපේක පටවිද ආපෝ තේජෝ වායෝ බලනවට වැඩිය හැම වෙලේම එහෙ නිසා අපි මෙහෙ දැනගත්ත කියන කාරණාවට හැම වෙලෙම ආධ්‍යාත්මීයට මනසෙම විලම නතර වෙන්න ඕනේ.
ඒකෙන්ම තමයි.
ඔව්. ඒ කියන්නේ ඒකයි බබලස් තරමු ශරීරය තුලින්ම ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් පනවනවා කියලා කිව්ව වෙන කාරණාවක් නිසා නෙමෙයි අපි ආයතන පහෙන් තොරව පිටට ගිහිල්ලා තියෙනවා. කාවුරුත් කාටවත් ආයතන පහෙන් ගත්ත අරමුණක් හැරෙනකොට වෙන දෙයක් ගැන හිතන්න කතා කරන්න පුළුවන්කම තියෙනවා. මෙල කිසිම දෙයක් ගැන අපිට හිතන්න කතා කරන්න බෑනේ. රූප රද්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවා මේ අරමුණක් ගැනම මෙනෙහි කරොත් මිසක වෙන මෙනෙහි කරන්න දෙයක් නෑ. ඇයි අපි රූපේ අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නවම ඉන්නවා. ඉතින් අපේ ලෝකයෙන් ඇවිල්ලා තියෙන මේ ආයතන පහ හරහා අපි බැහැරට හැම වෙලෙම ලෝකයේ දැම්මට ලෝකය කියන දේ තිබිලා තියෙන මේ ඇතුළතමයි. ඒක නිසා මෙන්න මේ කාරණාව දකින්න හැම වෙලෙම පිටට මේ ගුරුත්වය පිට ගොඩ ගැහිච්ච කලාප ටිකක් දකින්නේ නැතුව එහෙ නිසා මෙහෙ ඇති වෙච්ච ධර්මතාවයක් හැටියට දකින්න.
ඒ වගේම දැන් ගහයි මගේ වෙනසක් නැහැ. ඒ වගේම අරක බරිස්ලේ පංචක හැදෙනවා වගේම මේකත් මම සකස් කරලා තියෙනවා. මම සකස්
කරලා තියෙනවා. හොඳට බලන්න කියනවනේ බුදුරජාණන් වහන්සේ. දැන් ආධ්‍යාත්මික පටවිදහතුවක් තියෙනවා නම් බාහිර පටවිදහතුවක් තියෙනවා නම් පටවිදහතුවේ පටවිදහතුවේ වෙනසක් ඇත්තේ නෑ. මෙතන තදගතිය සහ මේසේ තදගතිය අතර තදගතිය වෙනසක් නෑ. ආපෝ ධාතුවේ වෙනසක් ඇත්තේ නෑ. තේජෝ ධාතුවේ වායෝ ධාතුවේ වෙනසක් ඇත්තේ නෑ මේ ධාතුවේ කොයි වෙලාවකවත් වෙනසක් තිබුණේ නෑ. මේ ධාතුව එක සමාන ලක්ෂණ ටිකක්මයි ධාතුව තුල විද්‍යමාන උනේ. එහෙනම් මේ ධාතුව නිසා මම හිතේ ඇති කරගත්ත සංඥාවක් නේද මේ අහවල් රූප මේ ගෙවල් දොරවල් කියලා අපි ලෝකේ හදාගෙන තියෙන්නේ මේ ඇතුළතින් නේද? එතකොට ඇතුළතින් අපිම හදාගෙන අපිම නේද දුක් විඳින්නේ කියන මට්ටමකින් අපි ලෝකේ දකින්නේ කියලා. ඔව් ප්‍රථම තමයි සංකප්ප රාග කුලසස කාම නැති චිත්‍රායනි කාමානි ලෝකේ කියලා කියන්නේ මේ ලෝකේ කවදාවත් මේ චිත්‍ර කියන දේ නැතිනම් මේ පේන දේ චිත්‍රයක් විතරනේ. චිත්‍රයක් නෙමෙයි කියන්න අපිට කියන්න වෙන්නේ මිනිස්සුව ඉන්නවා කියලා නේද? මිනිස්සුව ඉන්නවා මෙහෙමයි කියලා අපිට කියන්න වෙන්නේ. හොඳට හිතන්න මගේ විඥානේ මේ විඥානේට ගෝචර වෙනවද? ගෝචර වෙන්නේ නැහනේ. මට මේක වර්ණ රූපයක් විතරම නම් වර්ණ සතහනක් විතරම නම් මේකද චිත්‍රයක් කියලා තමයි කියන්න වෙන්නේ. මේකද චිත්‍රයකට වැඩිය චුට්ටක්වත් වෙනස් වෙන්නේ නැහැ. එතකොට අපිට කොහොමද ආශ්‍රව ඇති උනේ නැතිනම් කාමයේ කියන දේ ඇති උනේ කොහොමද? මේ චිත්‍රයේ නොදැක්ක නිසා අපි හිතෙන්මයි කාමයේ කියන දේ උපදවාගත්තේ. ඒක නිසා කාමයේ කියන දේ බැහැර පෙන්වන්නේ හැමදාම මේ ඇතුළතම ඇති වෙන ධර්මතාවයක් හැටියට තමයි පෙන්වන්නේ. බැහැර ඇති බවට හම්බෙන ගතිය නිසාම මෙහි ඇති වෙන ධර්මතාවයක් තමයි කාමයේ කියලා කියන්නේ. ඒ කාරණාවටම තමයි
චිත්‍රය කියලා කියනවා.
එතකොට චිත්‍රය කියලා කියන්නේ දැන් මේ අපි හිතමු ඇඳපු චිත්‍රයක් තියෙනවා කියලා. එතන ඇඳපු චිත්‍රයක් තියෙනවා. එතකොට එතන චිත්‍රයක් තියෙනවා කියන්නේ ඒ ගතියේ මෙතන රූපයක් තියෙනවා කියන්නේ මේ ගතිය අතර වෙනසක් තියෙනවද? චිත්‍රයේ තුලද අපිට වර්ණ සටහනක් ගෝචර වෙනවා මිසක දැන් තියෙන තැනට සාපේක්ෂව වර්ණ සටහනක් ගෝචර වෙනවා මිසක පෙනීමට මේ දෙකම එකයි මිසක නානත්වයක් තියෙනවද? නානත්වයක් ඇත්තේ නැහැ. දැන් අපි හිතමු අපි ෆිල්ම් එකක් බලනවා කියලා, චිත්‍රපටියක් බලනවා කියලා. එතකොට ඒ චිත්‍රපටිය දැන් මේ විදිහට සිද්ධ වෙනවද? ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ නේද? කොයි වෙලාවකවත් ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. දැන් අතක් උස්සනවා නම් අත උස්සනකොට මෙතන මෙහෙම තිබ්බ අත උස්සනවා කියන මට්ටමේදී දැන් අපිට ඔය කාටුන් චිත්‍ර තියෙන්නේ. දැන් ඉස්සර කාටුන් චිත්‍ර දැන් නම් අඩුයි. එතකොට ඒ මට්ටම දියසායන් චිත්‍ර වගේ දැන් මෙහෙම 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 අපිට අඳින්න එන. ඉතින් ඒ වගේ මේ වෙන 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 ආයතනෙන් ගෙනත් දුන්න සංඥා චේතනා මට්ටමක් මිසක මේ රූපේ වෙන එහෙම ධර්මතාවයක් තිබුණේ නෑ. නැගිටලා ඇවිදින මිනිස්සු හිටියේ නෑ. අපේ හිතින්ම ගෙනල්ලා දුන්න සංඥාවක් විතරමයි තිබුණේ. මේ තියෙන චිත්‍රයේ සහ මේ පේනවා කියන මට්ටමේ අතර කිසිම වෙනසක් නෑ. තව විදිහකට කිව්වොත් අපි දකින හීනය සහ මේ පේනවා කියන දේ අතර කිසිම වෙනසක් ඇත්තේ නෑ. දැනටද හීනයක් තමයි මේ කියන්නේ. ඒ කියන්නේ ඇත්තක් නෙමෙයි කියන දේ. කවදාවත් හීන කියන දේ වෙච්ච තිබුණ දෙයක්ද? නෑනේ නේද? ඒ වගේම මේක මේ වෙන තියෙන දෙයක් පේනවා නෙමෙයි කියන මට්ටමින් තමයි හැවිලෙම මේ චිත්‍රයක් කියලා කියන්නේ. ඒක නිසා මේ චිත්‍රයේ ආරම්භය අපි නෙමෙයිද සැප දුක උපදව ගන්න මෙහි? අපි නෙමෙයිද ඇලෙන්න විදිහට තණ්හාව විදිහට මෙනෙහි කරලා තණ්හාව ඇති කරගන්නේ අපි නෙමෙයි. තණ්හාව ඇති කරගන්නේ මෙහි. ඒක නිසා ඒක බහැරට අයිති දෙයක් නෙමෙයි. මෙහි චිත්‍රයක් කියන දේ වර්ණ සටහන් මාත්‍රයක් විතරමයි තියෙන්නේ. ඒක නිසා ඒක එතනින් එහාට ගියපු දෙයක් ඇත්තේ නැහැ. එහෙනම් වර්ණ සටහන් මාත්‍රයේ අනුව අපි මෙහි ආශ්‍රව කෙලෙස් ඇති කරගන්නේ මෙහි ඇතුළතින් කියන කාරණාවයි මේ චිත්‍රයක් කියලා කිව්වේ අන්න ඒ හේතුව නිසා.
විඥාන ධාරාවක් විතරද කියන්නේ සම්මත අපි දැන් අර ස්පර්ශ වෙන තැනම මේක ස්පර්ශ වීමක් විතරයි කියලා දැන් ඇහැට මොකක් හරි ගෝචර නැනම් එතන ස්පර්ශයක් විතරක් කියලා ඉඳන් හිත නැතර වෙන තැන නේද සංසයට යන විඥාන ධාරයකට යන්න
දුන්නේ. ඒ කියන්නේ ඒක ඒක මේ අනුවම තියෙන විදිහට අපිට රූපයේ පැවැත්මක් හම්බෙලා තියෙන ගතියයි නැති වෙන්න ඕනේ. ඒක අපිට ලෝකයේ පැවැත්මක් කියලා දැන් තිබ්බ ලෝකයක් අපිට හම්බෙන්නේ අපිට අන්න ඔය කාරණාව නිසා තිබුණ බවට අපිට හම්බෙච්ච නිසා තමයි තිබුණ ලෝකයක් හම්බෙන්නේ. අතීතයක් අපිට හම්බෙන්නේ. එතකොට අතීතයේ නිරුද්ධ වෙලා නම් අපිට අද වර්තමානයක් තුල යැපෙන වර්තමානයේ ඇතිවීමක් නැතිවීමක් මිසක අනාගතයක් හෝ වර්තමානයේ පැවැත්මක් හම්බෙන්නේ නැහැ. ඒකයි තුන් කාලයේ හොඳට පිළිසින් දකින්නේ කියලා තව විදිහකට කියන්නේ. අතීතේ නිරුද්ධ වෙලා නම් අපිට අතීතේ නැති වෙලා නම් නිරුද්ධ වෙලා නම් මං කියුවේ දැන් කවදාවත් දැකලා අහලා නැති රූපයක් පහළ වෙලා ඊයේ පහළ වුණා නම් දැන් අදත් ඒක පහළ වෙනවා නම් ඊයේ කියන දේ නිරුද්ධයි නම් අදත් අපිට අලුත්ම දෙයක් මිසක ඊයේ පහළ වෙච්ච දේ අද හම්බුණා වෙන්න බෑ. ඒ වගේ අපිට අතීතේ නිරුද්ධයි නම් ආපහු අනාගතයට අපි මෙනෙහි කරනවා නම් අතීතේ අරඹයාම නෙමෙයි අනාගතය ගැන හිතනවා කියලා හිතන්න. අතීතේ තියෙන දේවල් අරඹයාමයි අනාගතය ගැන හිතන්නේ. එතකොට අපි හැමදාම ජීවත් වෙන්නේ අතීතයේ හෝ අනාගතයේ කියන මේ අන්ත දෙක උඩ. අපේ මනස වර්තමානයේකට අපි ගන්නේ නැහැ. වර්තමානයේකට ගන්නව නම් ඇහැට රූපයක් ගැටෙන දිත්තේ දිට්ඨ මත්තම් සුතේ සුත මත්තම් මුතේ මුත මත්තම් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් කියන තැනකින් නතර වෙන්න
වෙන්නේ. ඉතින් මේ වර්තමානයේ ඉන්නවා නම් අපි අතීතෙක එන්නේ නැහැ. ඉතින් නතර වෙනවානේ ඒ සංඥාව නතර වෙනවා. එහෙනම් අනාගතයක කියන්න දෙයක් නැහැ. ඒකත් කරගන්න ඉස්සෙල්ලා
එතකොට දැන් ඔය සම්බන්ධව මේ සමිනවස ඉදිරියට සාකච්ඡා කරයි. මේ තව කරුණු ටික ඒතකොට දැනට දැන් පැයකටත් ඒ කාලයක් කියන්නේ දැනට අපි භාවනා ටිකක් කියලා සමිනවස මතක් කරා. පැයක් විතර බල ටිකක් කියලා භාවනා කරන්න කියන්නේ ටිකකින් විලම්පස ටිකක් එහෙම ගත්තාම අපහු සමිනවසේ වටින්නම් පැයකින් විතර කියලා. ඒක නිසා දැනට භාවනා කරන්න හැම දිනම එතකොට භාවනා කරනකොට ගොඩක් වෙලාවට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ මේ අර ආනාපාන සති භාවනාව කියන දේ බොහොම සියුම් තීක්ෂණයි. මේ ඉතින් මේක හරිම වේගවත් ආනාපාන සති භාවනාව අර කියන හැම බුදුරජාණන් වහන්සේ නමක් බුද්ධත්වයට පත් වෙන්න කලින් ආනාපාන සතිය වඩනවායි කියලා. මොකද මේ ආනාපාන සතිය කියන දේ බොහොම සියුම්. මොකද දැන් හොඳට ගන්න මෛත්‍රී භාවනාවක්, බුදුමන භාවනාවක් වගේ දෙයක් හොඳට අරගන්න මේක තියෙන හිතත් එක්කම අරමුණත් එක්කම යන්න හිතන්න. සියලු සත්‍යෝ සුවපත්ත්‍වා නිදුක්ඛත්වා නිරෝගීත්වා කියලා හිතන්න තමයි තියෙන්නේ. කියන්නේ අරමුණු එක 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 අරමුණු විදිහට හිතන්න. නමුත් ආනාපාන සතිය තියෙන්නේ පටන් ගත්ත වෙලාවෙ ඉඳන් අරමුණු සංසිඳවන්න හිතන්න නෙමෙයි. එක අරමුණට සිහිය තියාගෙන අනිත් කිසිම අරමුණක් එන්නේ නැති වෙන්න සිහිය මේ අරමුණු විතරක සංසිඳවන්න තමයි ආනාපාන සති භාවනාව තියෙන්නේ. පටන් ගත්ත වෙලාවෙ ඉඳන්ම අරමුණු සංසිඳවන. ඒක නිසා මේක බොහොම අපහසුයි, නමුත් බොහොම වේගවත්. ඒක නිසා මේ ආනාපාන සති භාවනාව පුරුදු වෙන්න ඕනේ. එතකොට ආනාපාන සති භාවනාව පුරුදු වෙනකොට ඒත් එක්කම සති නිමිත්ත ටිකක් පුරුදු වෙන්න ඕන. සති නිමිත්ත කියලා කියන්නේ නාසිකාග්‍රේ හෝ මුඛ නිමිත්ත තොල් දෙක අතර සිහිය පිහිටවගෙන. සිහිය පිහිටව ගන්නවා කියන්නේ අපිට මේ දැනීම තියෙනවනේ, තියෙන බවට නේද? අන්නේ තියෙන බවට සිහිය ඒ දැනීම එතන තියාගෙන හිත පිහිටවගෙන හිත බැඳලා වගේ තියාගෙන ඒක තේරෙන්නේ නැත්නම් මෙහෙම ඇඟිල්ල තියාගන්න. ඇඟිල්ල තියාගත්තාම අපිට ගෑවෙන කියන ගතිය තියෙනවා නේද? ගෑවිලා කියලා තේරෙනවානේ. ඒ තේරෙන ගතියට හිත තියාගෙන ඇඟිල්ල පල්ලෙහාට දාන්න අර ගෑවෙනවා කියන ගතියට හිත තියාගෙන. එතකොට ඒ ගතියට හිත තියාගෙන එහෙම අත පල්ලෙහාට දැම්මම අපිට අර ගෑවින ගතියට හිත තියාගෙන ඉන්න පුළුවන් ටිකක්. ලාපව ටිකක් කරලා යනකොට නැති වුණොත් ආයෙත් ඇඟිල්ල තියාගන්න. ආයෙත් ඇඟිල්ල තියාගෙන ආයෙ පල්ලෙහාට දාන්න. එතකොට ওই විදිහට සති නිමිත්තේ සිහිය පිහිටවගෙන ආස්වාස ප්‍රාස්වාසය ගැන නුවණින් දැනුමින් ඉන්න. එතකොට දැනුමින් ඉන්න කියන්නේ හුස්ම පාර දිගේ උඩට යන්නත් එපා, පල්ලෙහාට යන්නත් එපා. මේ ගැන හොඳට හුස්ම ගත්තා, පහළට දැම්මා කියන එක ගැන හොඳට දැනුවත්ව ඒ දැනුමින් යුක්තව සති නිමිත්තේ සිහිය පිහිටවගෙන ආස්වාස ප්‍රාස්වාස ගැන සිහියෙන් ඉන්න. මේ විදිහට අපි හිතමු විනාඩි 10ක් විතර අපි මේ විදිහට 10ක් 15ක් විතර ආනාපාන සතිය ටිකක් වඩනවා. වඩලා අපිට දැන් භාවනා කරන එක එක අරමුණු වෙනකොට ඒක නොසලකා හැරලා ආපහු භාවනාව වඩනවා. ආපහු වඩනකොට දැන් අපිට එක එක අරමුණු ආවනේ. විනාඩි 15කින් විතර ආනාපාන සතිය නතර කරලා අපි අර ආපු එක අරමුණක් අරගෙන ඒක හොඳට විදර්ශනා කරනවා. අර කියපු විදිහට හොඳට රූපේ පිළිසින දකින විදිහට කලාප අර කෙටියෙම වල ඒ විදිහට පේන්නේ නැත්තම් තියෙනවමයි කියලා හිතෙනවනම් ආපහු අර විදිහට රූපේ කලාප විදිහට හරි කඩ කඩ හරි බලලා ආපහු හොඳට හිත අරගෙන ආයෙත් සමතකමටහන වඩනවා. මේ විදිහට දෙක මාරුවෙන් මාරුවට ටිකක් කරන්න පුරුදු වෙමු. එතකොට ඉඳගෙන ඉන්න අපහසුයි නම් මේ පොඩ්ඩක් නැගිටලා එළියට ගිහිල්ලා විනාඩි 10ක් විතර සක්මන් කරන්න. සක්මන් කරනකොට ආනාපාන සතියෙන් සක්මන් කරන්න අපහසුයි නම් පහසුයි. කියන්නේ මේ ආනාපාන සතිය වගේ කමටහනක් සක්මන් කරනකොට වගේ සති නිමිත්තෙත් හිත තියාගෙන ආනාපාන සතියට සිහිය යොමු කරගෙන කරන්න අපහසුයි නම් මේ ඒ වෙලාවට සති නිමිත්තෙන් හිත කොහොට ගන්න එපා. සති නිමිත්තෙම හිත තියාගෙන බුදු ගුණ හරි හිත හිත මෛත්‍රිය හරි හිත හිත සති නිමිත්ත හැබැයි හිත තියෙන්න ඕනේ. ඒක විශේෂම කාරණේ සති නිමිත්ත හිත තියනවා කියන දේ හොඳට සක්මන් කරන්න. එහෙම නැතිනම් සක්මන් කරනකොට අඩිය තියෙනකොට මේ පොළවේ වදිනවනේ. එතකොට වදින විදිහ රූපයක් විදිහට නෙමෙයි අර ගැටෙන ස්වභාවය තියෙනවනේ පොළවේ ගෑවෙන ගතිය. ආන්ගේ ගෑවෙන ගතියට පටවි පටවි කියන තද ගතිය තද ස්වභාවයේ පටවි පටවි කියලා හිත හිත සති නිමිත්ත හිත තියාගෙන අර විදිහට හිත හිත සක්මන් කරන්න. ওই විදිහට විනාඩි 5ක් 10ක් සක්මන් කරලා ආයෙ ඉඳ ගන්න. ওই විදිහට මේ සමථය සහ විදර්ශනාව කියන දෙක ටිකක් කලොමේ මේ ටික වෙලාවක් කරමු. මේ ටිකකින් එතකොට ගිලන්පස් එහෙම ගන්න ඕන නම් අරගත්තහම ස්වාමීන් වහන්සේ වැඩි හොඳයි. හැමදෙනාම සාදුකාරයි.
සාදු.